මීළඟට උදයකුමාර් ගරු මන්ත්‍රතුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
අපි ඉතාලිමින් තංගම් ගරු උරුපිනර අවර්ගලේ இலங்கை பாராளுமன்ற வரலாற்றிலே இன்று ஒரு கருப்பு தினமாகவும் நாட்டின் ஜனநாயகத்தை பாதுகாக்க வேண்டிய முக்கிய முன்வரிசை நபர்களை ஒருவராக கருதப்படும் இலங்கை பாராளுமன்றத்தின் சபாநாயகர் அவர்களுக்கு எதிராக நம்பிக்கையில்லா பிரேரணை ஒன்று சமர்ப்பிக்கப்பட்டுள்ளது. மிகவும் வருத்தம் தரக்கூடிய ஒரு விடயமாகும். சபாநாயகர் பதவி என்பது மிகவும் ஒரு கௌரவமான ஒரு பதவியாகும், நாட்டின் மூன்றாவது முக்கிய பதவியாகும். இருந்தாலும் ஜனநாயகத்தை பாதுகாக்க வேண்டிய அந்த முக்கிய நபர் தனது ஜனநாயக கடமைகளில் இருந்தே தவறும் போது அதே ஜனநாயகத்தை காப்பாற்ற வேண்டிய பொறுப்பும் கடமையும் கடப்பாடும் பொறுப்பு வாய்ந்த எதிர்கட்சி என்ற வகையில் எமக்கு இருக்கிறது. பாராளுமன்றம் என்பது இந்த நாட்டின் உயரிய சபை, சட்டங்கள் இயற்றும் சபை. எனவே தான் தற்போது இலங்கை பாராளுமன்றத்திலே பக்க சார்பாக செயல்படும் சபாநாயகருக்கு எதிராக நம்பிக்கையில்லா பிரேரணையை எதிர்கட்சிகள் ஒன்றிணைந்து கொண்டு வந்துள்ளது. குறிப்பாக ஒரு விளையாட்டு போட்டியிலே இரண்டு அணியிலும் சமமாக வீரர்கள் இருப்பார்கள். அதனுக்கு நடுவர் அவர்கள் நடுநிலையாக இருந்து பக்க சார்பாக செயல்பட வேண்டும். அப்படி இருந்தால்தான் அது ஒரு நிலையான நியாயமான ஒரு போட்டியாக இருக்கும். ஆனால் ஒரு கிரிக்கெட் அணியிலே 12 வீரர்களோடு இணைந்து அந்த நடுவர் அவர்கள் 12வது வீரராக செயல்பட்ட அது கிரிக்கெட் போட்டியிலே அது கிரிக்கெட் ஆட்டம் அல்ல, அதற்கு பெயர் அழிச்சாட்டம். ஆகவே அதே போலத்தான் சபாநாயகர் அவர்கள் இந்த பாராளுமன்றத்திலும் நடுநிலையாக செயல்பட வேண்டிய சபாநாயகர் அவர்கள் ஆளுங்கட்சிக்கு ஆதரவாக செயல்பட்டு பாராளுமன்றத்திலே ஆளுங்கட்சிக்கு கிடைக்கும் வெற்றியிலே பங்காளியாக மாறிக்கொண்டிருக்கிறார். இதனை நாங்கள் பல சந்தர்ப்பங்களிலே பார்த்திருக்கோம். இது பாராளுமன்றத்தின் சட்டங்களையும் சம்பிரதாயங்களையும் வரப்பிரசாதங்களையும் மீறும் ஒரு செயல்பாடாகும். குறிப்பாக இலங்கை பாராளுமன்றம் ஜனநாயகத்தை நிலைநாட்ட பல வரலாற்றுகளை கொண்ட ஒரு பாராளுமன்றமாக பார்க்கப்படும். குறிப்பாக ஜனநாயகத்தை நிலைநாட்ட மிளகாய்த்தூள் அடி வாங்கி போலீஸ் அதிகாரிகளை பாராளுமன்றத்துக்கு வரவழைத்து ஜனநாயகத்தை நிலைநாட்டிய ஒரு வரலாறு இருக்கிறது. குறிப்பாக நல்லாட்சி அரசாங்கத்தின் காலத்திலே அப்போது பிரதமர் பதவியின் சர்ச்சையை தீர்ப்பதற்கும் பாராளுமன்றத்தின் பெரும்பான்மையை நிரூபிப்பதற்கும் ஒரு வாக்கெடுப்பு நடத்தப்பட்டது. அப்பொழுது சபாநாயகரின் இருக்கை சில குண்டர்களால் கையகப்படுத்தப்பட்டது. சபாநாயகருக்கு தனது ஆசனத்துக்கு செல்ல முடியாத நிலை காணப்பட்டது. அப்போது சபாநாயகர் செயல்பட்ட கரு ஜெயசூரிய அவர்கள் போலீஸ் பாதுகாப்போடு பாராளுமன்றத்துக்கு உள்ளே வந்து வாக்கெடுப்பை நடத்தி ஜனநாயகத்தை நிலைநாட்டினார். அப்போது அவர் மீது தாக்குத முயற்சி மேற்கொள்ளப்பட்டது. ஆனால் ஜனநாயகத்தை நிலைநாட்டுவதற்காக அதனையும் எதிர்கொண்டார். அதாவது இவ்வாறான வரலாறு கொண்ட இந்த பாராளுமன்றத்தில் தற்போதுள்ள சபாநாயகர் தொடர்ச்சியாக பக்க சார்பாக செயல்படுவதுடன் அண்மையிலே நிகழ்நிலை காப்பு சட்டம் தொடர்பிலே அவர் நடந்து கொண்ட விதம் அனைவராலும் விமர்சிக்கப்பட்டது மட்டுமல்லாமல் எதிர்ப்பும் தெரிவிக்கப்பட்டுள்ளது. குறிப்பாக நீதிமன்ற பரிந்துரைந்த விடயங்களிலே 9 விடயங்கள் உள்ளீர்க்கப்படாது. நிகழ்நிலை காப்பு சட்டத்தினை சபாநாயகர் சான்றுரைப்படுத்தியுள்ளார். குறிப்பாக நீதிமன்றத்தின் சட்டமூலம் ஒன்று தொடர்பிலே பரிந்துரைகள் செய்கின்ற போது அதனை உள்ளீர்த்து நிறைவேற்ற வேண்டும் என்று இலங்கை அரசியலமைப்பின் உறுப்புரிமை 123(4)ல் குறிப்பிடப்பட்டுள்ளது. ஆனால் சபாநாயகர் அவர்கள் அதனை மீறி செயல்பட்டுள்ளார். குறிப்பாக தற்போது அரசாங்கத்திற்கு அதாவது ஆளும் கட்சி அரசாங்கத்திற்கு நேரடியாகவும் மறைமுகமாகவும் ஆதரவு வழங்கும் குழுக்கள் கூட சபாநாயகர் செயல்பாட்டை வன்மையாக கண்டித்துள்ளார்கள். அத்தோடு இந்த நம்பிக்கையில்லா பிரேரணைக்கு ஆதரவாக வாக்களிப்பதும் அவர் தயாராக இருக்கிறார்கள். ஆகவே இது உண்மையிலுமே ஜனநாயக ஒரு விரோத செயல்பாடாக பார்க்கிறோம். மேலும் ஜனநாயக பதவிக்கு சபாநாயகர் பதவிக்கு தெரிவு செய்யப்படுவர் ஒரு கட்சி சார்ந்தவராகவோ அல்லது பக்க சார்பாக இருக்க முடியாது என்பதோடு ஆளும் கட்சியை சார்ந்தவராக இருந்தாலும் கூட அந்த ஆசனத்தில் அமரும் போது அவர் நடுநிலையாக செயல்பட வேண்டும், நாட்டினும் பாராளுமன்றத்தினும் ஜனநாயகத்தை காப்பாற்றும் வகையில் செயல்பட வேண்டும். ஆனால் துரதிருஷ்டவசமாக மிகவும் நீண்ட கால அரசு அனுபவம் கொண்ட தற்போதைய சபாநாயகர் இவ்வாறு செயல்படுவது மிகவும் ஒரு கவலைக்குரிய விடயமாக நாங்கள் இந்த சந்தர்ப்பத்தை நான் பார்க்க விரும்புகிறோம். ஆகவே இலங்கை வரலாற்றிலே எதிர்கட்சி உறுப்பினர் கூட சபாநாயகர் இருந்த வரலாறு இருக்கிறது. குறிப்பாக 2000 எதிர்கட்சி உறுப்பினராக இருந்த அன்ரோ பண்டாநாயக் அவர்கள் சபாநாயகர் நியமிக்கப்பட்டார். அத்தோடு அவர் எதிர்கட்சி உறுப்பினராக இருந்தும் கூட நடுநிலையாக எந்தவிதமான அச்சமின்றி பக்க சார்பின்றி சிறப்பாக செயல்பட்டு ஒரு முன்னுதாரணமாக செயல்பட்டார். எனவே இவ்வாறு கௌரவமிக்க வரலாறு கொண்ட இலங்கை பாராளுமன்றத்திலே அவப்பெயரை ஏற்படுத்தும் வகையிலே தற்போதுள்ள சபாநாயகர் செயல்படுவது மிகவும் வருத்தத்தக்க ஒரு விடயமாகும். குறிப்பாக நான் நினைக்கிறேன் ஸ்ரீலங்கா பொதுஜன பெரமுன சார்பிலே பாராளுமன்றத்துக்கு தெரிவான தற்போதைய சபாநாயகர் கௌரவ மஹிந்த யாப்பா அபயவர்தன் அவர்கள் தனது கட்சிக்கு விசுவாசமாக இருப்பதற்காக இந்த சபாநாயகர் ஆசனத்திலிருந்து செயற்படுகிறாரோ என்ற ஒரு சந்தேகம் எமது மத்தியில் இருந்துள்ளது. அவை நடுநிலையாக பதவி வகிக்கக்கூடிய அந்த சபாநாயகர் தன் நடுநிலையை தவறினால் அவர் உண்மையிலேயே கௌரவமாக தாமாகவே பதவி விலகி செல்ல வேண்டும். எனவே அந்த அளவுக்கு அது ஒரு பொறுப்பு வாய்ந்த ஒரு பதவியான பார்க்க, குறிப்பாக ஒரு ஜனநாயகம் மிக்க ஒரு நாட்டிலே, குறிப்பாக இந்தியாவிலே சபாநாயகர் பதவி ஆளுங்கட்சிக்கு வழங்கப்பட்டாலும் பிரதி சபாநாயகர் பதவி எதிர்கட்சிக்கு தான் வழங்கப்படுகிறது. ஆனால் இலங்கையிலே சபாநாயகர் பதவியும் ஆளுங்கட்சிக்கு வழங்கப்படுகிறது, பிரதி சபாநாயகர் பதவியும் ஆளுங்கட்சிக்கு வழங்கப்படுகிறது, குழுக்களின் பிரதி தலைவர் பதவியும் வழங்கப்படுகிறது, கோப் குழுவின் தலைவர் பதவியும் ஆளுங்கட்சிக்கு வழங்கப்படுகிறது, கோப்பா குழுவின் தலைவர் பதவி ஆளுங்கட்சிக்கு வழங்கப்படுகிறது. ஆகவே அனைத்தையுமே தம் வசம் வைத்துக் கொண்டே இருக்கும் போது ஒரு சட்டம் இயற்றும் ஒரு சபையிலே எப்படி ஜனநாயக நாடாக நாங்கள் பார்க்க முடியும்? மேலும் இந்த விவாதத்தின் போது நீதியமைச்சர் அவர்கள் கூட வந்து சபாநாயகர் இந்த செயல்பாடிலே ஒரு குறை இருக்கிறதா அவர் சுட்டிக்காட்டியிருக்கிறார். ஆகவே இதனை கருத்தில் கொண்டாவது இந்த வாக்கெடுப்புக்கு முன் சபாநாயகர் கௌரவமாக பதவி விலகுவது இந்த நாட்டுக்கும் இந்த சபா பாராளுமன்றத்துக்கும் ஜனநாயகத்துக்கும் ஏற்புடையதாக இருக்கும் என நான் நினைக்கிறேன். மேலும் சபாநாயகர் பதவிக்கு தெரிவு செய்யப்படுபவர் பக்க சார்பாக இருப்பது எந்த விதையும் ஏற்றுக்கொள்ள முடியாது என்று கூறிக்கொள்வதோடு, அவர் ஆளுங்கட்சியை சார்ந்தவராக இருந்தாலும் அந்த ஆசனத்தில் அமரும் போது அதற்கேற்றவாறு செயல்பட வேண்டியது தான் இந்த காலத்தின் கட்டாயமாக இருக்கிறது என்று நினைக்கிறேன். மேலும் ஏற்கனவே இந்த நாட்டின் தற்போது பொருளாதாரம் படுவீழ்ச்சி அடைந்துள்ளது. குறிப்பாக இந்த அரசாங்கத்தின் ஊழல், அராஜகம் மற்றும் தவறான பொருளாதார கொள்கையின் காரணமாக நாட்டின் பொருளாதாரம் படுவீழ்ச்சி அடைந்து நாடு வங்குரோத்தின் நிலை அடைந்திருக்கிறது. அரசாங்கம் என்னத்தான் பொருளாதார நாடு வளமைக்கு திரும்பிவிட்டது என்று கூறினாலும் இன்னும் அந்த நிலைமையில் இல்லை. ஏனென்றால் அதாவது ஒரு தெரியும் அண்மை காலங்களிலே நாட்டிலே ஜனநாயகம் இல்லாத நிலை காணப்பட்டது. குறிப்பாக நாட்டிற்கு வெளியே, அதாவது பாராளுமன்றத்துக்கு வெளியே தான் ஜனநாயகம் இல்லை என்றால் பாராளுமன்றத்துக்கு உள்ளேயும் தற்போது ஜனநாயகம் இல்லாத நிலை தான் காணப்படுகிறது. குறிப்பாக நேற்று அமைச்சரவை கூட்டத்திலே தேர்தல் முறை மாற்றம் சம்பந்தமாக பேசப்பட்டிருக்கிறது. குறிப்பாக இந்த ஆண்டு தேர்தல் ஆண்டு, எந்த காரணம் கொண்டும் ஜனாதிபதி தேர்தலை பிற்போட முடியாது. ஆகவே அரசாங்கம் எந்த தேர்தலை நடத்தினாலும் தோல்வி ஏற்படுவது நிச்சயமாக இருக்கிறது. அதனால் தான் கடந்த காலங்களிலே அந்த உள்ளூராட்சி சபை தேர்தலை நடத்தவில்லை. உள்ளூராட்சி சபை தேர்தல் நடந்திருந்தால் அதன் அதாவது அந்த தீர்ப்பு வெளிவந்து முடிவுகளின்படி அரசாங்கத்துக்கு மேல் மக்கள் வந்து ஆதரவு இல்லை என்பது திட்ட தெளிவாக தெரிந்திருக்கும். அந்த வெளிப்பாடு வெளிவரக்கூடாது என்பதற்காகத்தான் அரசாங்கம் உள்ளூராட்சி சபை தேர்தலை பிற்போட்டது. தற்போது எந்த காரணம் கொண்டும் ஜனாதிபதி தேர்தலை பிற்போட முடியாத காரணம் காணப்படுவதன் காரணமாக ஏதாவது ஒரு காரணத்தை முன்வைத்து தேர்தலை பிற்போடுவதற்காக அந்த தேர்தல் மாற்றம் என்ற ஒரு நாடகத்தை அரங்கேற்றி இருக்கிறது. அதே கடந்த காலங்களிலே நாட்டில போராட்டம் செய்வதற்கு இடமளிக்கவில்லை, நாட்டின் மக்களின் உண்மையான கோரிக்கைகள் செவிசாய்க்கவில்லை, அதே போல நிகழ்நிலை காப்பு சட்டம் என்பதை கொண்டு வந்து மக்களின் ஊடக சுதந்திரம், கருத்து சுதந்திரம் போன்றவற்றை முடக்கியது மட்டுமில்லாமல் பாராளுமன்றத்தை அதை நிறைவேற்றுவதற்கும் ஒரு அடக்குமுறையை செய்து, அதாவது நீதிமன்ற உத்தரவை மீறி செயல்பட்டது. ஆகவே இந்த மாதிரி நிலைமை தான் காணப்படுகிறது. ஆகவே என்னதான் இருந்தாலும் இன்றும் ஆறு மாதங்களிலே இந்த நாட்டில் ஆட்சி மாற்றம் ஏற்படும், புதிய ஜனாதிபதி ஒரு தெரிவு செய்யப்படுவார், புதிய பிரதமர் தெரிவு செய்யப்பட, புதிய அரசாங்கம் உருவாக்கப்படும், அப்பொழுது இந்த சபாநாயகர் ஆயுள் காலமும் முடிவடைந்துவிடும். ஆகவே இந்த குறுகிய காலத்துக்குள்ளாவது மக்களையும் நாட்டையும் கருத்தில் கொண்டு இந்த அரசாங்கம் செயல்பட வேண்டும். இல்லாவிட்டால் இந்த அரசாங்கம் எப்படியும் தோல்வி அடையும், ஆனால் அந்த தோல்வி படுதோல்வியாக இருக்கும் என்று கூறிக்கொண்டு இந்த நம்பிக்கையில் பிரேரணைக்கு இந்த இலங்கை சோசியலிஸ்ட் குடியரசின் குடிமக்களாகவும் மக்கள் பிரதிநிதிகளாகவும் அனைவருமே வாக்களிக்க வேண்டும். கடந்த முறை முன்னாள் சுகாதார அமைச்சர் எதிராக கொண்டு வந்த பேரணிக்கு ஆதரவாக வாக்களித்தீர்கள். ஆனால் இந்த என்ன நடந்தது, அந்த அவர் எங்கே இருக்கிறார், என்ன நடந்தது தெரியுது, எல்லாத்துக்கும் தெரியும். ஆகவே இவ்வகையாக செயல்படாமல் உண்மையிலே மனசாட்சிக்கு பதுவாக செயல்பட வேண்டும் என்று கூறிக்கொண்டே நிச்சயமாக இது எதிர்கட்சிகள் ஆளுங்கட்சிகள் கூறிய போது இது நாட்டுக்கு தேவையான தற்போது ஜனநாயக விரோதமாக செயல்படும் ஒரு நபருக்கு எதிராக கொண்டு வரப்பட்டுள்ள நியாயமான நம்பிக்கையா பெயர் என்று கூறிக்கொண்டு விடைபெறுகிறேன். நன்றி.
இஸ்ரூதி கரு மந்தித்துமா மீலகட்ட கரு வசந்த யாப்பா பண்டார மந்தித்துமா புத்துமாட மினித்து தொலாக காலத்தில்
Thank you very much, presiding member, giving me this opportunity to discuss this very important issue. Visheshama adha davase di api saakatcha karanne මේ විශ්වාස භංගයේ පිළිබඳ යෝජනාවේදී කථානායකතුමාට එරෙහිව මුලින්ම කියන්නට අවශ්‍යයි, කථානායකතුමා මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය විතරක් නෙවෙයි, විපක්ෂයේ මේ සියලුම මන්ත්‍රීවරුන්ගේ පහරකාරයා. අපේ ප්‍රශ්නයක්, ගැටලුවක්, මේ මහජනතාවගේ ප්‍රශ්නයක් අපිට ගෙනෙන්න තියෙන්නේ කථානායකතුමාට. කථානායකතුමා අපක්ෂපාතීව මෙතන කටයුතු කරන්න ඕන කියන එක පිළිබඳව ලොකු සම්මතයක් තියෙනවා. එබඳු අවස්ථාවකදී කථානායකතුමා පසුගිය කාලයේ ක්‍රියා කරපු ආකාරයේ පිළිබඳව අපි මවිතේට පත් වෙලා තිබෙනවා පසුපෙළ මන්ත්‍රීවරු විදියට. අපි දන්නවා විශේෂයෙන්ම එතුමා ඉතිහාසයේ එක්තරා අවස්ථාවකදී කීර්තිමත් මේ පාර්ලිමේන්තුවල කටයුතු කළ කෙනෙක් බව අපි දන්න දෙයක්. නමුත් මෑත ඉතිහාසයේ දිගින් දිගටම එතුමාගේ ක්‍රියාවලිය අපි අධීක්ෂණය කළ බලනකොට අපට ඇතිවන ප්‍රශ්න රාශියක් නිසා එතුමා පසුපෙළ මන්ත්‍රීවරුන්ට විශේෂයෙන්ම විපක්ෂයේ සලකපු ආකාරය අපි හොඳින් නිරීක්ෂණය කළා. මට පෞද්ගලික අත්දැකීමක් තිබෙනවා. පෞගිය 2023 අටවැනි මාසේ 23 වෙනිදා වනජීවී ප්‍රශ්නයක් පිළිබඳව අපි පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක් ගොඩනැගුවා. අපි අවුරුද්දකට දෙකකට වඩා කලින් වනජීවීන්ගෙන් වන ප්‍රශ්න පිළිබඳව මහජනතාව, ගොවි ජනතාව පීඩා විඳින ඒ දුක් ගැනවිල්ල පිළිබඳව මේ පාර්ලිමේන්තුවේදී අපි ප්‍රශ්න කරා වනජීවී අමාත්‍යකරු පවිත්‍ර වන්‍යාරච්චි මැතිණියගෙන්. ඒ ප්‍රශ්න කරා වෙන වෙලාවේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු දීලා දෙවැනි ප්‍රශ්නයට අමාත්‍යතුමිය පිළිතුරු දෙන්න නැතුව සභාව මගහැරලා යන්න ගියා. මම කියන්නේ එතුමිය කියනවා වෙන්න පුළුවන් මම ප්‍රශ්නවලට උත්තර දීලා අවසానයි, මම කැමති නම් විතරයි උත්තර දෙන්නේ, අමාත්‍යවරයෙකුට එහෙම කැමති නම් උත්තර දීලා අනිත්‍ය ප්‍රතික්ෂේප කරලා යන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. නමුත් සභාපතිතුමනි එකක් කියන්නට ඕනේ මේ ගෞරවනීය සභාවේදී, මේ පාර්ලිමේන්තුවේ අමාත්‍යවරුන් විදිහට, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් විදිහට ආණ්ඩු පක්ෂ විපක්ෂේ පසුපෙළේ ඉන්න මන්ත්‍රීවරුන්ට සලකන්නේ මේ විදිහට නම් පෞගිය කාලේ තරුණයන්ට කතා කරන්න අවස්ථාව දුන්නේ නැහැ කියලා මහමගට පැනලා ජනාධිපතිවරු මුහුදට දාපු රටක අපි ඉන්නේ. ඒ නිසා සභාපතිතුමනි එදා තරුණයන්ට කතා කරන්න අවස්ථාවක් නැහැ කියලා තරුණයෝ මහමගට පැනලා කැරලි ගැහුවේ මේ වගේ අමාත්‍යරු උද්දච්චකමින් කටයුතු කරන වෙලාවේ නේද? ඒ වෙලාවේ නියෝජ්‍ය කථානායකතුමාට අපේ පීඩනය පළ කරන්න එල්ල කරන්න අපි සිද්ධ වුණා. අවසානයේ මොකද්ද සිද්ධ වෙන්නේ සභාපතිතුමනි? අවසානයේ සිද්ධ වෙන්නේ ප්‍රශ්නේ ගොඩනගපු මහජනතාවගේ දුක්ගින්දර කියාපාපු මන්ත්‍රීවරු දෙන්නෙක්, මමත් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාත් පාර්ලිමේන්තුව දිනක් තානම් කළා. අපි පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න එතුමා කටයුතු කළා. මම කියන්නේ සභාපතිතුමනි මේ අවස්ථාවේ අමාත්‍යතුමිය පිළිතුරු නොදී ගියයි කියලා එතුමියට කිසිදු ආකාරයක වචනකින්වත් යම් කිසි මඟ පෙන්වීමක් කරන්නවත් කථානායකතුමා කටයුතු කළේ නැහැ සභාපතිතුමනි. ඉබඳු අවස්ථාවකදී සභාපතිතුමනි පසුපෙළේ විපක්ෂ මන්ත්‍රීවරයෙකුට තියෙන්නේ මේ වගේ ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේක අවධානයට යොමු කරන්න අදාළ අමාත්‍යවරුන්ගේ නමුත් ඒ අවස්ථාව කථානායකතුමා අපෙන් පැහැරගත්තා. ඒ වගේම ගරු සභාපතිතුමනි අපි හොඳින්ම දන්නවා පහුගිය ආසන්න කාලේ මොකද උනේ කියලා. ඇත්තම පහුගිය අවස්ථාවේ අපි දන්න ඔන්ලයින් සේෆ්ටි බිල් එක විශේෂයෙන්ම මේ රටේ තරුණ පරම්පරාවක් බලාපොරොත්තු වෙච්ච තහනමක් නෙවෙයි මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එකෙන් ලබා දුන්නේ. ඔන්ලයින් සේෆ්ටි බිල් එකෙන් උනේ තරුණයන්ගේ දුක, තරුණයන්ගේ ප්‍රශ්නය ඕනම උදාහරණ දීබ එකම අවස්ථාව තමයි මේ අන්තර්ජාලය හරහා මේක පළ කරන එක. රටට ආණ්ඩුවට බලපෑම් කරන්න තිබ්බ එක අවස්ථාවක්. නමුත් අවසානයේ මොකද උනේ? මේ බිල් එක ගෙනල්ලා, මේ පනත ගෙනල්ලා තරුණයන්ගේ කටවහන්න මට්ටු කරන්න නැවත කරලි ගැව්ව තන ගස්සනවා කියලා චණ්ඩිකම තමයි ආණ්ඩුව පැත්තෙන් කළේ ගරු සභාපතිතුමනි. ඒ අවස්ථාවේදී අපේ සුසිල් ප්‍රේම ජාන්ත අපේ අගේ කරන අමාත්‍යතුමා කියනවා මෙතන පටලවාගෙන නීති විශාරදයෝ වරදක් වැරදි මඟ පෙන්වීමක් කරලා තියෙනවා කියලා. මට පුදුමයි. මේ පනතේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් කරනවා 41E5 වගන්තිය මෙන්න මේ විදියට සභාපතිවරයාට හෝ රැස්වීමේ මූලාශ්‍රය දරන වෙනත් සමාජිකයාට මුල් ඡන්දයක් නොමැති නමුත්
කළොත් සභාවේ යම් රැස්වීමකදී තීරණය කරනු ලබන යුතු යම් ප්‍රශ්නයක් සදා සම සමව ඡන්දය ලැබුණු අවස්ථාවකදී සභාපතිවරයාට හෝ රැස්වීමේ මූලාශ්‍රයේ දරන වෙනත් සාමාජිකයාට තීරක ඡන්දයක් තිබිය යුතුයි කියලා. සභාපතිතුමනි, තීරක ඡන්දය ලැබෙන්න ඕන නේද? අර ඔබ දන්නෝ පොලිස්පති තීරණය කරන්න ආපු ඒ ව්‍යවස්ථාදායක සභාවේදී 4:4 වශයෙන් වෙන් වුණා නම් කතානායකතුමාට තීරක ඡන්දයක් තිබුණා. නමුත් කතානායකතුමා ජනාධිපතිවරයාට ලියුම් ලියලා සභාවෙන් ගිහිල්ලා ඒ විදිහට ආදර්ශයක් දෙන්නේ. එනිසා ඔහුට විශ්වාසය අපිට පළ කරන්න පුළුවන් ද සභාපතිතුමනි? ඒ නිසා සභාපතිතුමනි, අපි දන්නවා ඔන්ලයින් සේෆ්ටි බිල් එකේදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන නියෝග ඒ නියමයන් මග පෙන්වන්නේ නොතක හරිමින් 3-2 බලයක් ගන්න ඕන වෙලාවකදී සරල බහුතරෙන් ඒක කරන්න බෑ සම්මත කරන්න. නමුත් කතානායකවරයා අස්සන තැබුවේ වගකීමෙන්ද කියලා අපි අහනවා ගරු සභාපතිතුමනි. සභාපතිතුමනි, කතානායකතුමා විදිහට එතුමා කටයුතු කරද්දී මේ තියෙන යුක්තියයි නීතියයි දෙකම එක විදිහට අරගෙන තමයි ක්‍රියා කරන්න ඕනන්නේ. ගරු සභාපතිතුමනි, මේ රටේ ප්‍රශ්න තමයි අපි මේ පාර්ලිමේන්තුවේ ගොඩනගන්නේ. ඒව පෞද්ගලිකව මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න නෙවෙයි සභාපතිතුමනි. මේ පාර්ලිමේන්තුවේ කවුරු හරි හිතනවා නම් හැම මන්ත්‍රීවරයාටම සම අවස්ථාවක් දීලා දිනවා කියලා සම්පූර්ණ බොරුවක්. අර ඉන්න ඉස්සරහා ඉන්න ඇමතිවරුන්ට මේ කාටත් ඉස්සරහා පෙළවල්ලට ප්‍රමුඛතාවය හම්බ වෙනවා මිසක් මේක ඉන්න පස්සේ ඉන්න අපිට හම්බ වෙන්නේ නැහැ. ගරු සභාපතිතුමනි, පිටිපස්සේ ඉන්න මේ ඉන්න පසුපෙළ මන්ත්‍රීවරුන්ට එයාලා හිතානින් අත උස්සන්න විතරයි අපි ඇවිල්ලා තියෙන කියලා. මෙයාලා ආපු මහජන වරමින්මයි අපිත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ පාර්ලිමේන්තුවේ ආසන පළවලා තියෙන්නේ අසාධාරණ විදිහට. ඒ වගේම තමයි අපිට දක්වන සැලකිල්ලත් ස්ථාවර නියෝගවලට අනුව අපි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අත උස්සලා කෑ ගහලා බෙරිහන් දුන්නත් මේ පසු බැලට නම් කතානායකතුමාගේ ඇස්වත් කනවත් හැරෙන්නේ නැහැ සභාපතිතුමනි. ඒ නිසා මේ අසාධාරණ අපිට පාර්ලිමේන්තුවේ කෑ ගහලා කියන්න වෙනවා ගරු සභාපතිතුමනි. සභාපතිතුමනි, පහුගිය කාලේ කතානායකතුමා කටයුතු කරද්දී පසුපෙළටත් ඉදිරිපෙළටත් කාටත් සාධාරණේ වුණාද කළාද කියන එක පිළිබඳ ප්‍රශ්න අපි හැමෝටම තිබෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, පෞගේ වැඩබද්ද වෙලාවේදී ඔබ දන්නවා වැඩබද්ද කියලා කියන්නේ අතිශය තීරණාත්මක බද්දක්. ඒ වැඩබද්ද විවාදයේ පටන් ගත්තේ 12/11 වෙනිදා. අවසානයේ මොකද වුනේ? ඒ පවත්වපු විවාදයේදී 12ට ඒ සභාවාරය අවසන් කරලා සභාව නතර කරා. වැඩබද්දදී මොන තරම් දේවල් මහජනතාව වෙනුවෙන් කතා කරන්න තිබ්බද? නමුත් අපිට ඒක කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ණය ප්‍රතිහෝගත කරන ප්‍රශ්නේදී 7:30 අවසන් කරන්න තිබේ පාර්ලිමේන්තුව පැයකට කලින් අවසන් කරලා කතිකියෝ ගණනාවක විපක්ෂේ කතා කරන්න බැරි වුණා. රටේ ජනතාවගේ ණය ප්‍රතිහෝගත කරන්නේ කරන්න ජනතාවට අයිතියක් දුන්නේ නැහැ. හැබැයි ආණ්ඩුව කියනවා ආණ්ඩුවේ ණය ප්‍රතිහෝගත කරන්න අවස්ථාව දෙන්න කියලා. මේ වගේ අසාධාරණ අවස්ථාවල ජනයා වෙනුවෙන් කතා කරන්න අපිට අවස්ථාවක් දුන්නේ නැහැ ගරු සභාපතිතුමනි. සභාපතිතුමනි, මේ අවස්ථාවේ තව දෙයක් කියන්න ඕන. මේ ජනතාව පෙළන පීඩන පිළිබඳව කතා කරද්දී බොහෝ දෙනා කියනවා ආණ්ඩුවේ රට විරුව පිළිබඳව මේ ගැන සදානක් කරන්න ඕන. අපේ රටෙන් විදේශගත වෙලා ඉන්න විදේශ ප්‍රේෂණ මත අපේ හෙට දවසේ තීන්දුව වෙන රටක අපි ජීවත් වෙන්නේ. හැබැයි මේ රට විරුව කියන කණ්ඩායමට මේ විදිහට ආලවට්ටම් දැම්මට ඒ හැට රට ගියාට පස්සේ ඩොලර් ටික කොහොම හරි මෙහාට ඩැහැ ගන්නවා මිසක් ඒ දරුවෝ ඒ තරුණයෝ ඒ ගෘහණියෝ පිට රටවල ඉඳලා මොකක්ද කරන්න කියන එක පිළිබඳව ඔවුන්ට සේවයක් දෙන්න මන් දන්නේ උනන්දුවක් තියනවාද කියලා. ගරු සභාපතිතුමනි, ගරු සභාපතිතුමනි, දකුණු කොරියාව කියන රටේ අද අපේ තරුණ දහස් ගණනක් ජීවත් වෙනවා නැත්තම් රැකියාව කරනවා. ඒ තරුණයෝ එහෙ ඉඳලා අපාදුකක් විඳලා ලංකාවට ඩොලර් රෙවනවා. පහුගිය අවස්ථාවක මම දුවරිතා පැහැදිලිව වගකීමෙන් කියනවා පහුගිය අවස්ථාවක මොකද උනේ? පහුගිය අවස්ථාවක අපේ උඩවැල ප්‍රදේශයේ මහනුවර දිස්ත්‍රික්කයේ මේ ප්‍රදේශයේ තරුණයෙක් විදේශයක ඉඳලා ඔහු මරණයට පත් වුණා. ඒ මරණයට පත් වුණාට පස්සේ දකුණු කොරියාවේ තානාපති කාර්යාලයට අපේ කෙනෙක් ගිහිල්ලා ඒ තරුණයා ලංකාවට ගෙන්වා ගැනීමට අදාළ ලැටෝනි බලපත්‍රය ඉදිරිපත් කරලා ඒ දේහය මෙහෙට ගෙන වැඩ කටයුතු පටන් ගත්තා. ඔය දකුණු කොරියාවේ තානාපති කාර්යාලයේ තරුදු කියලා පුජ්‍යලෙක් මේ තරුණයන්ගෙන් ඉල්ලලා තිනවා 170,000ක මුදලක්. මේ 170,000ක මුදල ඒ පහුගිය කාලේ ඔය වගේ මුදල් එකතු කරගත්ත තරුණිය ඔක්කොම එකතු කරගෙන මේ වගේ දැවැන්ත මුදලක් ඉල්ලලා තියෙනවා. අවසානයේ විදේශ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජෙනරාල් සිසිර සෙනවිරත්න මැතිතුමාට මම කතා කරා මේ පණිවිඩ ලැබුණාට පස්සේ. සභාපතිතුමනි, මේ මුදල ලක්ෂ 70 කතා කරාට පස්සේ අපේ සිසිර මහත්තයා ලක්ෂ 30ට අඩු වුණා. මම ඔබතුමාට කියන්නේ වගකීමෙන්, ඒ දකුණු කොරියාවේ තරුණයෝ තරුණියෝ රට රටවලට ඔය විදිහට ගිහිල්ලා අපාදුකක් විඳලා මේ යම් කිසි වෙලාවක මරණයට පත් වුණොත් ඒ මලමිනියත් කන වෘක්‍ය බවට මේ පත් වෙලා තිබෙනවා. ඒ නිසා මම විදේශ අමාත්‍යතුමාට, ඒ වගේම තම විදේශ රැකියා අමාත්‍යතුමාට කරුණා කරලා ඔය ඉන්න විදේශ තානාපති කාර්යාලවල මුර්ගම් පරවගෙන ඉන්න මිනිස්සු පිළිබඳව මේ වගේ නිලධාරි කීප දෙනෙක් නිසා අපේ විදේශ සේවයේ හැල්ලුවට ලක් කරන් දෙන්න එපා. මම කියනවා මේ දකුණු කොරියාවේ විදේශ අපේ තානාපති කාර්යාලයේ ඔය විදිහට ගසා කන නිලධාරීන් කවුරු හරි ඉන්නව නම් අපි නම් එක්ක කියනවා. මම මේ සභාවට ඉදිරිපත් කරනවා ඒ අදාළ ලේඛන ප්‍රමාණයක්. මේවෙන් පරීක්ෂණය ආරම්භ කරන්න විදේශ රටවල ඉන්න අපේ රටේ ශ්‍රමිකයෝ, කාන්තාව, ගෘහණියෝ, තරුණයෝ මේ රටවලට ගිහිල්ලා අද මොකද වෙලා තියෙන්නේ? ඔබතුමා දන්නවා අද මියන්මාරේ මියාවඩිවල ළමයි 56කට වැඩි ප්‍රමාණයක් අපරාධ පරිගණක අපරාධ වලට යොමු කරලා ඒ දරුවෝ නොමරා මරනවා. ඒ අය කරන් දැල්ලනවා කියලා පැය ගාණක් තිස්සේ මේ ශරීරයට අපාදුකක් දෙනවා. මේ තරුණයෝ පිටරටවලට විසිටින් වීසා මත යනවා කියලා ආණ්ඩුවට කරාරින්න බෑ සභාපතිතුමනි. ඒ අයද ඇයි මේ යන්න උනේ? එහෙම යන්න උනේ සභාපතිතුමනි, මෙරට ජීවත් වෙන්න හැකියාවක් නෑ. ඒ අයට සිහිනයක් තියෙනවා ජීවත් වෙන්න පිළිබඳව, දෙමව්පියන් රැකීම, දරුවන් රැකබලා ගැනීම පිළිබඳව. නමුත් රටේ ආර්ථිකයක් නැති නිසා මේ තරුණයන්ට අර විදිහට යන්න වෙලා තියෙනවා. ඒ නිසා විදේශ රටවල අරාබිය වෙන්න පුළුවන්, කොරියා වෙන්න පුළුවන්, ඊසා වෙන්න පුළුවන්. මේ අපේ දරුවෝ, මේ තරුණයෝ පිළිබඳව විදේශ අමාත්‍යාංශයේ මීට වඩා කටයුතු කරන්න කියන ඉල්ලීම කරමින් ඔබතුමාට ස්තුතිය පළ කරනවා කාලය ලබා දුන්නාට.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ගරු සිසිර ජයකොඩි අමාත්‍යතුමා, ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තිබෙනවා.
උලාසනේ ගරු සභාපතිතුමනි, මට අපේ හිතවත් වසන්ති ආප බණ්ඩාර මැතිතුමාගේ අදහස් ඉදිරිපත් කිරීම විමසද්දී එතුම ස්ථාවර නියෝග පිළිබඳව දැනුවත්භාවයක් නැහැයි කියලා, ඒ පරණතභාවයට පත්වලා නැහැයි කියන හැඟීම ඇති වුණා. ඒකට හේතුව මේ සභාවේ කතා කරන්න දෙන වේලාවන් පිළිබඳව, ඒ වගේම ආසන පැනවීම පිළිබඳව මේ පාර්ලිමේන්තුව තුළ ස්ථාවර නියෝගවල සඳහන් ප්‍රකාශනයක් තියෙනවා. ඒ නිසා අපි මේ ස්ථානයේ සිටින්නේ, මේ ආසනයේ සිටින්නේ ඒ ස්ථාවර නියෝගවලට අනුව පනවපු ආසන පිළිබඳව. ඒ නිසා තමුන්ගේ නොදනුවත්කම ප්‍රදර්ශනය කරන්න එපයි කියන ඉල්ලීම මගේ ආදරණීය මිත්‍රයාගෙන් ඉතා ඕනකමින් ඉල්ලනවා. විශේෂයෙන්ම මගේ වෙලාව ගන්න බෑ කර සභාපතිතුමනි.
හරි, ඔමන්තවා
සභාපතිතුමා, මට මගේ තම සදාගෙන නිසා අපි ගරු කරන අමාත්‍යවරයෙක් අපි සිසිර ජයකොඩි මැතිතුමා, මේ ආසන පැනවීම පිළිබඳව තියෙන එක මම උදාහරණයට ගත්තේ අර ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ මේ ඉදිරිපෙළ ඉන්න අමාත්‍යවරුන්ට සහ ඒ අයට වගේම පසුපෙළෙන් අපිටත් ස්ථාවර නියෝගයට අත උස්සනකොට ප්‍රශ්නයක් කතා කරන්නේ ඒ අවස්ථාව දෙන්න කින ඉල්ලීමයි මම කරේ. ඒ අරට ඔබතුමා වරදව කියන්න බව ඔබතුමා ගුරුවරයෙක් උගත් ගුරුවරයෙක් සභාව වැඩි මගට යොමු කරන්න එපා අපේ උගත් මිත්‍රයා.
තන්දේ පාවිච්චි කිරීමේදී ගරු සභාපතිතුමනි, තන්දේ පාවිච්චි කිරීමේදී අදහස් ප්‍රකාශ කරන්න බෑ. ඒ ඡන්දේ පාවිච්චි කිරීම පිළිබඳවත් පටිපාටියක් සහ විධානයක් ස්ථාවර නියෝග මේ පවතිනවා. කථානායකතුමා පිළිබඳව ඔබතුමාලා ඉදිරිපත් කරන ප්‍රධාන චෝදනාවක් වන්නේ ආණ්ඩු පක්ෂයට වැඩිපුර උදව් කරනවා කියලා. නමුත් ආණ්ඩු පක්ෂයේ සිටින අපි හැම වෙලාවෙම කියා සිටිනවා විපක්ෂයට තමයි වැඩි වෙලාවල් ලබා දෙන්නේ කියලා. අපේ සහෝදර මන්ත්‍රීතුමා මන් දන්නේ නැහැ මොන දේශපාලන ස්ථාවරයේද ඉන්නේ කියලා. නමුත් අපේ විපක්ෂ නායකතුමා හැමදාම 22 ප්‍රශ්නයක් අරගෙන තමයි උදේ පාන්දර නැගිටින්නේ. මේ පාර්ලිමේන්තුවේ වැඩිම වේලාවක් ගන්න එතුමා, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට කතා කරන්න තියෙන වේලාවල් සීමා සහිත වීමට ඒ බලපාලා තියෙනවා. ඒ නිසා යම් යම් කාරණා සම්බන්ධයෙන් කථානායකතුමාට දෙපාර්ශවයේම අදහස් විමසන්න වෙලා තියෙනවා. අපි එක දෙයක් විශ්වාස කරනවා, ඒ තමයි මහින්ද්‍රයාපා අබේවර්ධන ගරු කථානායකතුමා ඉතිහාසයේ පුරාම හෘදේ සාක්ෂිට එකඟව කටයුතු කරපු මහජන් නියෝජිතයෙක්. එතුමා 1987 ඉන්දු ලංකා ගිවිසුම අවස්ථාවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එවකට ඉතාම ප්‍රබල විධායකයේ නායකයා, හැබැයි අභියෝග කරලා ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව ගාමිණී ජයසූරිය මැතිතුමා වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එළියට ආපු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ ගුණාංග රාශියක් තියෙන අකණ්ඩව මේ පාර්ලිමේන්තුව තුළ දීර්ඝ කාලයක් නියෝජනය කරපු, ඒ වගේම ස්ථාවර නියෝග සහ මේ පාර්ලිමේන්තු පටිපාටිය පිළිබඳව ඉතා විධිමත් අධ්‍යයනයක් කරපු අය තමයි කථානායකතුමා. ඊළඟට අද එතුමා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ප්‍රධාන චෝදනා, මේ වන විටත් ආණ්ඩු පක්ෂයේ මේ යෝජනාවට විපක්ෂව කරුණු ඉදිරිපත් කරන අය බිඳහෙල්ල තියෙන බව අපි සියලු දෙනා දන්නවා. ඒ තමයි මේ විවාදයේ පුරාම ඔන්ලයින් පනත ක්‍රියාත්මක වෙන අවස්ථාවේ විශේෂයෙන්ම අපේ මේ පාර්ලිමේන්තුව ආසනවල ආබදව නීතිපතිවරයා සිටිය බව, නීතිපතිවරයාගේ නිරීක්ෂණ තිබුණ බව, ඒ වගේම ස්ථාවර නියෝගයේ 74 වගන්තියර්ථයේ නීතිපතිවරයා විසින් යථාපරිදි සම්මත කරලද බව තහවුරු කිරීමෙන් අනතුරුව තමයි කථානායකතුමා මේ පනත් කෙටුම්පත තාස්සන් තැබුවේ. ඒ නිසා අවශ්‍ය විධිමත් පටිපාටි අනුගමනය කරලා තියෙනවා. එක එක පුද්ගලයන් සතුට කිරීම වෙනුවට තමයි ගරු මැතිතුමනි, ඒ අනුව එක එක පුද්ගලයන් සතුට කිරීම සඳහා නෙමෙයි, අවශ්‍ය පටිපාටිය තමයි මේ අවස්ථාවේ අනුගමනය කරලා තියෙන කියන කාරණය අපිට මතක් වෙනවා. හැබැයි අපිට ඉතිහාසයේ වසන්තයාපා මැතිතුමා නොදන්න ඉතිහාසයක් අපිට තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ එක කාල පරිච්ඡේදයක කටහඬෙන් ඡන්ද ගණන් කළා, කටහඬෙන් ගහගත්තා, මරාගත්තා, පාර්ලිමේන්තු සදාචාරය විනාශ වුණා, විනාශ කළා. ඊට අමතරව පළාත් සභා පනත ගේන වෙලාවේ රෑ 10 වෙනකම් පාර්ලිමේන්තුව කල් දමමින් නුවරින් මන්ත්‍රීවරු ගේනකම් හිටියා. එහෙමයි ඉතිහාසයේ தත්ත්වය. අද මේ විශ්වාසමංගේ ඉදිරිපත් කරන අයගේ ඉතිහාසය එකයි නිර්ලජ්ජිතයි. කතා කරන්නේ නීති ආධිපත්‍ය, ස්ථාවර නියෝග වලට ගරු කිරීම. හැබැයි උතුරේ පුදබිම් විනාශ කරද්දී, පුරාවිද්‍යාත්මක ස්මාරක විනාශ කරද්දී ඒකට විරුද්ධව පොලිසිය මැදිහත් වුණාම එසේ අත්අඩංගුවට ගත්ත අන්තවාදීන්ට පක්ෂව පාර්ලිමේන්තුවේ සභාගර්භයට ඇවිල්ලා නියෝජ්‍ය කථානායකතුමාට අභියෝග කරනවා. හැබැයි කතාව නීති ආධිපත්‍ය සාධාරණය විලිලැජ්ජයි. අන්තවාදී කොටස දැන් හෙට අනිද්දාට මද්ද්‍රව්‍ය ජාවාරංකාරයේ කතරංගොඩ ගත්තොත් එහෙම තමුන්නාසල විපක්ෂයේ මන්ත්‍රීවරු ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා කියයි, නිදහස් කරේ නැත්තම් අපි මෙතනින් යන්නේ නැහැ කියලා. ඔන්න ලැජ්ජ නැතුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න යනවා. ස්ථාවර නියෝග ගැන ලැජ්ජ නැතුව කතා කරන්නේ විශ්වාසභංගයේ ගේන වෙලාවේ මෙතනට නැගිටලා නීතියට අභියෝග කරමින්, ස්ථාවර නියෝගයට අභියෝග කරමින්. ඕ තමයි ලැජ්ජ නැති වැඩ. ඔය උගුර කඩාගෙන කෑ ගහන ආවේගය ඒවටත් ඉදිරිපත් කරන්න, ඒව තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපි දන්නවා අපේ රටේ ඉතිහාසය තුළ බරපතල සිදුවීම් රාශියක් මැතිවර ක්‍රමයේ කල් දැමීම සම්බන්ධයෙනුත්, ඒ වගේම පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී මණ්ඩලයක් අනුමත කරමින් එවකට විශ්වාස භංගයක් ගෙනාවා එම ආණ්ඩුවට විරුද්ධව. එම අවස්ථාවේදී එම කාල පරිච්ඡේදවල කටයුතු කරපු කථානායකවරුන්ගේ ක්‍රියාදාමය පිළිබඳ ඉතිහාසය ඔයා බැලීම, අධ්‍යයනය කිරීම ඉතාම වැදගත් කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරුකර මේ සභාවේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාම අද පුද්ගලිකව චෝදනා කරමින් පටු න්‍යාය පත්‍රවලට ගමන් කිරීම නිසා මේ පාර්ලිමේන්තු ක්‍රමයත් පාර්ලිමේන්තුවත් හැල්ලුවට ලක් වෙලා තියෙනවා. මහජනයාගේ දේපල වංචා කරන හොරකම් කරන පුද්ගලයෝ ඉන්න පුනුවා. ඒකේ තර්කයක් නැහැ. ඒක මහජන නියෝජිතයෙන් ඉන්න පුනුවම් රාජ්‍ය නිලධාරියෙන් ඉන්න පුනුවම් ඊට අමතරව වෙනත් තැනත් වෙන්න පුනුවම් සමස්ත සමාජයේ තුලම විශාල අඩුපාඩුවක් ගැටළු රාශියක් තියෙනවා. ඒත් අද මේ පාර්ලිමේන්තුව අද මේ විශේෂයෙන්ම විපක්ෂය සමස්ත පාර්ලිමේන්තුවම නිග්‍රහයට ලක් කරමින් සමස්ත පාර්ලිමේන්තුවම හැම අවස්ථාවකම අපහාසයට ලක් කරමින් ඔවුන් නියෝජනය කරන පාර්ලිමේන්තුවම හොරු ඉන්නවයි කියලා කියන්නේ. හැබැයි ඉඩල් ලියාගත හොරු තමයි මේවා ඉදිරිපත් කරන්නේ. අක්කර ගණන් ඉඩල් ලියාගත හොරු ඉදිරිපත් කරනවා ලේකන. එසේ කියමින් සමස්ත පාර්ලිමේන්තුවට නිග්‍රහ කරනවා. මේ සමස්ත පාර්ලිමේන්තුවට සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රජාවට සිදු කරන දෝෂ දර්ශනයේ කිරීම තුළ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යනවා. අන්තවාදී ප්‍රතිගාමී කොටස් දැල් ලෙස මේ පාලන බලය ගොඩනැගීම සඳහා අවශ්‍ය බලය තහවුරු කිරීමේ උත්සාහය තියෙන්නේ. එම කැරලිකරුවන්ගේ යෝජනාව වුණෙත් එම අවස්ථාවේ මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ මහජන උද්ඝෝෂණ සහ කැරලිකරුවන්ගේ තේරිමුනේ කථානායක මහින්ද යාපාබේවර්ධන මැතිතුමා. හොර රහස සාකච්ඡා කරමින් එතුමාව තමයි ජනාධිපතිතුමා පුටුවේ වාඩි කිරීම සඳහා උද්ඝෝෂණය කළේ. එතකොට එතුමා හොඳයි විපක්ෂයට. එතුමාට ආණ්ඩුවෙන් පාර්ලිමේන්තුවේ පිටත ඉන්න කැරලිකරුවන්ට එතුමා හොඳයි. එතකොට එතුමා ජනාධිපතිවරයා බවට පත් කරන්න හොඳයි. එහෙම තමයි යෝජනාව ආවේ. නමුත් මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා ඒ වෙලාවේ එම යෝජනාව ප්‍රතික්ෂේප කළා. අපි ගෞරවයෙන් වෙනවා. ඒ නිසා එතුමා ගත්ත ඒ තීන්දුව නිසා අද අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයත් මේ පාර්ලිමේන්තුවේ ගෞරවයත් ආරක්ෂා වෙලා තියෙනවා. නැත්තම් මේ පාර්ලිමේන්තුව කැරලිකරුවන්ගේ ග්‍රහණයට ලක් වෙනවා. එම ග්‍රහණය අපේක්ෂා කරන තනත්තන්ගේ යෝජනාවක් තමයි මේ විශ්වාසභංග යෝජනාව. මේ පාර්ලිමේන්තුවේ හැල්ලු කරන්නත් පාර්ලිමේන්තුවේ ගෞරවය විනාශ කරන්නත් උත්සාහ කරන අයගේ යෝජනාව තමයි විශ්වාස භංගයට පක්ෂ වීම. ඒ නිසා මේට අපි විරුද්ධයි. ස්තුතියි.
ස්තුතියි ගරු ඇමතුමනි. මීළඟට ගරු අනුරාධ ජයරත්න ඇමතුමනි, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
උලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ පළවෙනියටම මේ විශ්වාස භංගය ඉදිරිපත් වෙලා තියෙන වෙලාවේදී අපි සිහිපත් කරන්න ඕනේ මේ විශ්වාස භංගය රජයට විරුද්ධ වෙන විශ්වාස භංගය යෝජනාවක් නෙවෙයි. මේක මේ පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමාට ඉදිරිපත් වෙච්ච විශ්වාස භංග යෝජනාවක්. සමහර මන්ත්‍රීවරු ගේන අදහස් උදාස් එක ගත්තාම සමහරකට තේරෙන්නේ මේක ආණ්ඩුවට විරෝධීව ගෙනල්ලා ආණ්ඩුව පරාජය කරන්න ගෙනාපු විශ්වාස භංගයක් හැටියට. අපි පළවෙනි කාරණාව හොඳට මතක තියාගත යුතු කාරණාව තමයි ගරු සභාපතිතුමනි, කථානායකතුමා පත් වුණාට පස්සේ කථානායකතුමා ස්වාධීනයි. ඒක අපිට ආණ්ඩු පක්ෂයට කථානායකතුමාට අපිට අයිතියකුත් නැහැ, විපක්ෂයට කථානායකතුමා පිළිබඳ අයිතියකුත් නැහැ. අපි සියලු දෙනාගේ මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර තනතුර දරන පුද්ගලයා ස්වාධීනව ඒ කාර්යය දරන පුද්ගලයා පමණයි කථානායකතුමා. හැබැයි මේ කාරණාව සමහරු හිතාගෙන ඉන්නේ කථානායකතුමා වෙලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරේ, ඒ නිසා මේක ආණ්ඩු පක්ෂයට විරුද්ධව ගේන විශ්වාස භංගයක් හැටියට. අපි ඇත්තටම ගරු සභාපතිතුමනි, මේ විශ්වාස භංගය යෝජනාව ඇත්තටම ඉදිරිපත් වෙන්න ඕනේ අපෙන්. මොකද හැමදාම මේ පාර්ලිමේන්තුවේ උදේ වරුවේ වැඩිම කාලයක් විපක්ෂයකට දීලා මේ පාර්ලිමේන්තුවේ තියෙන වැඩිම කාලය අවභාවිතා වෙනවා ගග අපි තමයි හැමදාම චෝදනා කරේ. හරනම් මේ විශ්වාස භංග යෝජනාව ඇත්තටම ගේන්න ඕනේ අපි කථානායකතුමාට විරුද්ධව. ඒ නිසා මේක කථානායකතුමාට විරුද්ධව මේ ගැන විශ්වාසය මම හිතන්නේ මේ රටේ හිටපු ප්‍රජාතන්ත්‍රවාදීම කථානායකවරයා. මොකද ගරු සභාපතිතුමනි, අපි කරු ජයසූරිය මැතිතුමා කථානායකවරයා හැටියට ඉන්නවා දැක්ක. චමල් රාජපක්ෂ මැතිතුමා කථානායකවරයා හැටියට ඉන්නවා දැක්ක. මෙහෙම මේ උදේ හවස නැගිටලා උදේ ඉන්න මාධ්‍යයට අවශ්‍ය තොරතුරු ටික දෙන්න මෙතන කවුරුවත් කතා කරන්න අවස්ථාව දුන්නේ නැහැ. හැබැයි මේ කථානායකතුමා
තරම් ප්‍රජාතන්ත්‍රවාදී කතානායකවරයෙක් අපි කවදාකවත් ඉතිහාසයේ දැකලා නැහැ. මම දන්නවා අපේ විපක්ෂයේ ඉන්න සමහර සහෝදර මන්ත්‍රීවරු කියන්නේ විපක්ෂ නායකතුමා උදේ ඇවිල්ලා මේ 27 දෙකක් දාලා කාලය කනවා ඉන්න විදිහක් නැහැ කියලා විපක්ෂයේ මන්ත්‍රීවරු කියන්නේ. හැබැයි ඒ 27 දෙක ප්‍රශ්නය මතු කරලා තව රටවටේ තියෙන සියලු ප්‍රශ්න ටික විපක්ෂ නායකවරයා කතා කරලා මාධ්‍යයට දෙන්න මෙතන තනක් කරගන්න. හැබැයි මේ සියලු දේට ඉඩ හසලා දුන්නේ වෙන කවුරුවත් නැහැ කතානායකතුමා. ඒ නිසා මම මේක දකින්නේ වෙන මොකක්වත් ඇටියට නෙවෙයි ගරු සභාපතිතුමනි. ප්‍රජාතන්ත්‍රවාදය අනවශ්‍ය විදියට දෙන්න ගිහිල්ලා ඒ ප්‍රජාතන්ත්‍රවාදයෙන්ම බැටගාපු පුද්ගලෙක් බවට පත් වුණා අපේ ගරු කතානායකතුමා කියලායි මම විශ්වාස කරන්නේ. ඒ නිසා මේක කතානායකතුමාගේ ඉඳලා අපි හැමෝටම හොඳ පාඩමක් කියලායි මම විශ්වාස කරන්නේ. ගරු කතානායකතුමනි මේ විශ්වාස භංගයට ඡන්දය ලබා දීම පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට පමණක් ඉඳගෙන කතා කරන්න මම සූදානම් නැහැ. ගරු කතානායකතුමනි මේ විශ්වාස භංග යෝජනාවට අපි පැහැදිලිවම මේකට විරුද්ධයි. ඒ විරුද්ධ ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මේ ආණ්ඩු පක්ෂයේ පැත්තේ පුටුවක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හින්දා නෙවෙයි ගරු කතානායකතුමනි. මොකද මේකදී විපක්ෂ නායකතුමා මේ විශ්වාස භංග යෝජනාව ගෙනකොට එතුමා රටට පෙන්නවා රටක් පාලනය කරන්න රට මෙහෙවන්න ඉදිරි නායකයෙක් හැටියට ඉදිරිපත් වෙන විපක්ෂ නායකතුමා අඩුම ගන්න විශ්වාස භංගයක් නියමාකාර විදියට මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරගන්න බැරි වෙච්ච විපක්ෂ නායකයෙක් හැටියටත් අද මේ සභාවේදී විපක්ෂ නායකතුමා අපිට කියන්න සිද්ධ වෙනවා. මොකද කරු කතානායකතුමා සභාපතිතුමනි මේකේ පළවෙනි කාරණාව තමයි මේක ඉදිරිපත් කළා තියෙන වගන්ති ටික. දැන් මේකේ පළවෙනියටම කරු සභාපතිතුමනි මේක ඉදිරිපත් කළා තියෙනවා ආයන්නේ තියෙනවා 17 වගන්ති. ඊළඟට අයන්නේ ඉදිරිපත් කළා තියෙනවා 13 වගන්ති. මේ වගන්ති දෙකම මොකද්ද කියන්නේ විශ්වාස භංගයේදී කියන්නේ මේ වගන්ති දෙකම විශේෂ බහුතරයකින් සම්මත කරන්න ඕනේ කියලා. ගරු සභාපතිතුමනි මේ වගන්ති දෙක අයින් කළා තියෙනවා. එහෙමනම් මේ අයන්න ආයන්න කියන දෙකම ඉදිරිපත් කළා තියෙන මේක වැරදීමකි. ආයන්න කියන එක 16 වෙනි වගන්තියට ඉදිරිපත් කරනවා. ඊළඟට ගරු කතා සභාපතිතුමනි ආයන්නේ 20 වෙනි වගන්තිය. ආයන්නේ 20 වෙනි වගන්තිය ඉවත් කළා තියෙනවා. එහෙමනම් මොකද්ද මේ විශ්වාස භංග මේක පැහැදිලිවම පළවෙනි කාරණාව තමයි විපක්ෂ නායකතුමා මෙතෙන්ට අවිල්ල පිළිගන්න ඕනේ මම ඉදිරිපත් කරා විශ්වාස භංග යෝජනාවක් හැබැයි ඒකේ අන්තර්ගතය පිළිබඳ වැරදීමක් වෙලා තියෙනවා මට සමා වෙන්න කියලා මේ මුළු පාර්ලිමේන්තුවේ පළවෙනි කාරණාව ගරු විපක්ෂ නායකතුමා ඉල්ලන්න ඕනේ ඒක අපෙන් නෙවෙයි පළවෙනියටම ගරු කතානායකතුමාගේ කාමරයට ගිහිල්ලා ඒ සමාව ඉල්ලුවා නම් තමයි සුදුසු කියලා මම විශ්වාස කරනවා ගරු සභාපතිතුමනි ඊළඟට ඇයන්නේ කියනවා 21 වෙනි වගන්තියත් විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතු බවට ගරු සභාපතිතුමනි මේක 19 වෙනි වගන්තිය හැටියට අලුත් පනත ඉවත් කළා තියෙනවා එහෙනම් මොකද්ද මේ ඇයන්න ගැන කියන්නේ ඇයන්නත් වැරදි ඊළඟට ගරු සභාපතිතුමනි ඊයන්නේ කියනවා 22 වෙනි වගන්තිය 22 වෙනි වගන්තියත් 20 හැටියට ඉවත් කරලා තියෙනවා අලුත් පනත 20 එතකොට ගරු සභාපතිතුමනි ඊයන්නත් වැරදි ඊළඟට මේ විශ්වාස භංගය කියනවා ඊයන්න ඒකේ මොකක්ද කියන්නේ 31 වෙනි වගන්තියත් මේකට අනුකූල නැහැ විශේෂ බහුතරයකින් සම්මත කරන්න ඕනේ ඒක අලුත් පනත 27 හැටියට ඉවත් කරලා තියෙනවා ඉතින් ගරු සභාපතිතුමනි මේකේ මොකද්ද මේ විශ්වාස භංගයේ තියෙන පදනම මම විපක්ෂ නායකතුමාට කියනවා එතුමා විපක්ෂ නායකතුමා හැටියට උඩ නීති උපදෙස් දෙන කට්ටිය පිළිබඳව මීට වැඩිය සැලකිලිමත් වෙන්න එහෙන් මෙහෙන් ආපු කට්ටිය නීති උපදේශකයෝ හැටියට ළඟට දාගන්න ගිහිල්ලා විපක්ෂ නායකතුමාගේ ගමන අහවර කරගන්න එපා කියන එකත් ගරු සභාපතිතුමනි මේ වෙලාවේදී මම සිහිපත් කරනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ කාරණා මත ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කැමැතිවරයෙක් හින්දා නෙවෙයි කතානායකතුමා පිළිබඳ නෙවෙයි මෙවැනි වැරදි ලියකියවිල්ලක් විශ්වාස භංගයක් හැටියට මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු එකම වැරදි. එනිසා අපි දන්නවා මහින්ද යාපා අභිවර්ධන කතානායකතුමා කියන්නේ මේ රටේ ඉතිහාසයේ දීර්ඝ දේශපාලන ගමනක් ආපු පුද්ගලෙ. එතුමාට කවදාකවත් කිසිම විදියක චෝදනාවක් ආපු නැති දේශපාලන නායකයෙක්. එතුමාට මෙතන ගෙනල්ල විශ්වාස භංග යෝජනා මේ විදියට වැරදි ලියකියවිල්ලක් ඉදිරිපත් කිරීම මේක ඉරහඳ වගේ විශ්වාසයි මෙහෙම දිනවන්න බෑ විශ්වාස භංග. හැබැයි මෙහෙම චෝදනාවක් ඉදිරිපත් කරන එකත් සාධාරණ නෑ කියන එක විශේෂයෙන් මේ වෙලාවේදී සිහිපත් කරන්න ඕනේ. එනිසා ගරු කතානායකතුමනි දෙවෙනි කාරණාව මේ විශ්වාස භංග යෝජනාවේ දෙවෙනියටගෙන මතු කරන කාරණාව තමයි මේ පොලිස් ප්‍රතිවරය පත් කර ගැනීම පිළිබඳව. ගරු සභාපතිතුමනි කවුරු හරි හිතාගෙන ඉන්නවද දන්නේ විවස්සාදායක සභාව කියන්නේ අර අපි ඉස්සර කාලේ පොඩි ළමයි අර එකතු වෙලා කැට හොල්ලනවා වගේ එවැනි කතා කාරණාවක් කියලා කවුරු හරි හිතාගෙන ඉන්නවද දන්නේ ගරු සභාපතිතුමනි. මොකද මේ කතා කරන්නේ දැන් පහුගිය කාලේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නම් කරපු විනිසුතුරුමෙක් ඉන්නවා. ඒ විනිසුතුමාගේ නම කිසිදු වෙනස් කිරීමක් නොකර ජනාධිපතිතුමා වෙනවා විවස්සාදායක සභාවට. එතකොට විවස්සාදායක සභාවට මොකද්ද තියෙන සදාචාරාත්මක අයිතිය කිසිම හේතු දක්වීමකින් තොරව ඒක ප්‍රතික්ෂේප කරන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ කියන නම එකනම් මෙරටේ විධායකයා කියන නම එකනම් ඒක තවත් අහවුරු කරන්න හදපු පාර්ලිමේන්තුවේ විවස්සාදායක සභාව විතරක් වෙනස් කරනවා නම් ඒකේ අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන්ට ඉහළට යන්න බැරි නා ඊළඟ ඉන්න ඇපලේට් එකේ ඇයිට සුප්‍රීම කෝට් එකට යන්න බැරි නා හයි කෝට් එකේ තියෙන තනතුරු ටිකට ඊළඟට ඒගොල්ලන්ට උසස් වීම් ටික නැත්තම් මෙරටේ සම්පූර්ණ අධිකරණ පද්ධතිය අපි අකර්මණ්‍ය කරලා තියෙන විවස්සාදායක සභාව අපි ඒකටද මේ විවස්සා දායක සභාවක් පත් කරන්නේ එහෙම නැත්නම් විවස්සාවේ සංශෝධන කරනවා කියලා ස්වාධීන කරනවා කියලා අපි කියන්නේ මේකටද ගරු සභාපතිතුමනි අපිට හැමතැනම උනේ මේක තමයි අපි BOI එක හැදුවා අපි BOI එක හැදුවා බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් එක හැදලා හරිනම් ඒක තිබෙ සියලු ආයෝජකයන් ලේගොල්ල තමයි ෆැසිලිටේට් කරන්න ඕනේ අපි අවසානයේ තව ඒක ආයෝජකයට තව හෙනයක් බවට පත් වුණා සරලවම කියනවා ආයෝජකයට අවසානයේ BOI එක අනුමැතිය ගන්න ඊට වැඩිය අමාරු අපි සස්ටේනබල් එනර්ජි ඇතොරිටි එක හැදුවා සුනේත් බල්සක්ති අධිකාරී අන්තිමට සස්ටේනබල් එනර්ජි එක කියන්නේ ඊට වැඩිය අමාරු ඒකෙන් අනුමැතිය ගන්න හැබැයි එයාව හැදුවේ ෆැසිලිටේට් කරන්න එතකොට විවස්සාදායක සභාව ගත්තේ මේ රටේ තියෙන මේ කාර්යයන් උත්තරීතර තනතුරු වලට පත් කිරීම මේ කියන පරිපාලන මේ සියල්ල විනිවිදව නිවැරදිව වෙනවද කියලා බලන්න අපේ පාර්ලිමේන්තුව පමණක් නෙවෙයි සිවිල් සමාජයේ ඉන්න උගත් දැනුම තියෙන ඒ වෙනුවෙන් ඉන්න විද්වත් පිරිස තුන් දෙනෙකුට අවස්ථාව දීලා ඒ වෙනුවෙන් කමිටුවක් පත් කරේ හැබැයි අවසානයේ ගරු සභාපතිතුමනි පොලිස් ප්‍රතිවරයා පත් කිරීම කියන එක ගරු සභාපතිතුමනි මේ රටේ සෙල්ලම් කාරණාවක් මම විශ්වාස කරන්නේ කලින් අර වැඩ බලන පොලිස් ප්‍රති 3-3-3-2 ගියපු එකත් අපි වැරදි පොලිස් ප්‍රතිවරයා කියන්නේ මේ රටේ තීන්දුව తీරන අරගෙන යන්න පුළුවන් පුද්ගලයෙක් අපි පත් කරන්න ඕනේ අපි එතුමා පිළිබඳව තීන්දුව ගන්න ඕනේ ඒවට අපිට වැනෙන්න අපිට එක එක කතන්දර කර කර ඉන්න පුළුවන් කමක් නැහැ හැබැයි ඒ නම එනවන විවස්සාදායක සභාවට ඒ විවස්සාදායක සභාව ඒ විදිහට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් අනික කතානායකතුමා බහුතරය තියෙනවා ගරු සභාපතිතුමනි මේකෙදි මේකේ ඡන්දය නොදීපු පුද්ගලයෝ කවුද කියන එක පිළිබඳව මම දන්නේ නැහැ හැබැයි ඡන්දය නොදීපු පුද්ගලයෝ පිළිබඳවයි අපි හරිනම් දෝෂාභියෝගයක් ගෙනල්ලා මේක ඉවත් කිරීම පිළිබඳ සාකච්ඡා කරන්න ඕන ඔවුන් ඉස්සල්ලාම මේ විවස්සාදායක සභාවෙන් අපි ඉවත් කරන්න ඕන අපිට තීන්දුවක් ගන්න බැරි නම් විනිසුරුවල එක අපි 3 බෙන්ච් එකක් හරි 5 බෙන්ච් එකක් හරි පත් කරාම විනිසුරුවරු කියනවනම් එහෙම මම මේකට තීන්දුව දීමෙන් වැළකී ඉන්නවා කියනවනම් ගරු සභාපතිතුමනි ඒක මාර කාරණාවක් නේ ගරු සභාපතිතුමනි එහෙම මේ රටක් දුවන්න පුළුවන් ඉස්සලම මම දන්නේ නැහැ කවුද කියලා ඒක ආණ්ඩු පක්ෂෙන්ද විපක්ෂෙන්ද අගමැතිව කාගේද නියෝජිතයා කවුද කියන මන්ද මට අදාළ නැහැ හැබැයි මේ පාර්ලිමේන්තුව අපි දෙගොල්ලෝ තුන්ගොල්ලෝ එකතු වෙලා 225 එකතුලා ඉස්සලම කරන්න ඕන ඒ දෙන්නම අයින් කරන්න
කාලය අවසන් කරගෙන
එනිසා ගරු සභාපතිතුමනි මම දීර්ඝව කතා කරන්න නෙවෙයි එනිසා මම විශේෂයෙන්ම සිහිපත් කරනවා මේ විශ්වාස භංග යෝජනාව කිසිදු පදනමකින් තොරව ඉදිරිපත් වෙච්ච විශ්වාස භංග යෝජනාව එනිසා අපි කතානායකතුමාට මේ රටේ දීර්ඝ දේශපාලන ගමනක් ඇවිල්ලා අත්හදා බලන්නපත් වෙච්ච කතානායකවරයෙක් නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හැටියට නියෝජ්‍ය අමාත්‍යවරු ඇමතිවරු හැටියට ඉඳලා දීර්ඝ කාලින දේශපාලන ගමනක් ඇවිල්ලා මේ රටේ වැඩිම ප්‍රජාතන්ත්‍රවාදී අපිට හිසරදයක් වෙන තරමට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරපු කතානායකවරයෙක් හැටියට එතුමා දිනවන්න අපි සියලු දෙනා කටයුතු කරනවා කියන එක සිහිපත් කරමින් මම නියදෙනවා බොහොම තුස්සුතියි
ස්තුතියි ගරු ඇමතිතුමනි ඊළඟට වඩුවෙල් සුරේස් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක්
තියෙනවා. බොහොම ස්තුතියි. සභේ තලවෙලා ගිරණති කොණ්ඩකන්ද්‍ර ගෞරව උරුපිනවර්ගලේ இன்று சபாநாயகருக்கு எதிராக நடைபெற இருக்கின்ற நம்பிக்கையில்லா பிரேரணை இந்த பிரேரணையிலே என்னுடைய மலைய மக்கள் சார்பாக ஒரு சில கருத்துக்களை முன்வைக்க நினைக்கின்றேன். தேவைகள் மாறுபட்டிருக்கின்றது பிரச்சனைகள் வித்தியாசமாக இருக்கின்றது தேசிய அரசியலை இங்கு பேசுவதை விடுத்து இன்று பல்வேறு பிரச்சினைக்கு முகம் கொடுத்திருக்கின்ற என்னுடைய தொப்புள் கொடி உறவுகளான மலையக மக்கள் சார்பாக ஒரு சில கருத்துக்களை இங்கு முன்வைக்கலாம் என இருக்கின்றேன் கௌரவ உறுப்பினர் அவர்களே இன்று 3 வருடங்களுக்கு பிறகு மலையகத்திலே சில அபிவிருத்திகளை மேற்கொள்வதற்கு ஒரு சந்தர்ப்பம் கிடைத்திருக்கின்றது 3 வருடம் என்பது மிக நீண்ட காலம் பெருந்தோட்ட மலையகம் என்பது உட்கட்டமைப்பு வசதிகளுக்கு மிகவும் பின்தங்கியிருந்த நிலையிலே பாடசாலை மாணவர்கள் கர்ப்பிணிகள் நோயாளர்கள் பாடசாலைக்கு செகன்ற ஆசிரிய ஆசிரியர்கள் உட்பட பல்வேறு பிரச்சனைக்கு முகம் கொடுத்ததை இன்று தீர்த்து வைக்கக்கூடிய ஒரு சந்தர்ப்பம் எனக்கு கிடைத்திருக்கின்ற விஷயமாக வெளிமடை பிரதேசத்திலே எனது பெருந்தோட்ட மக்கள் மற்றும் சிம்மியாபுர குருத்தலாவ போன்ற பிரதேசத்திலே என்னுடைய முஸ்லீம் சகோதரர்கள் ஊவாப்பர் நகம அதே போன்று அப்புத்தலை பண்டாரவலை ஹாலியல எல்ல பள்ளக்கட்டுவ பதுளை பசரை லுணுகலை மடூர் சீமை போன்ற பகுதிகளிலே பாடசாலைகளுடைய அபிவிருத்தி வீதிகள் மற்றும் ஆலயங்கள் பள்ளிவாசல்கள் மற்றும் பல உட்கடைப்பு வசதிகளுக்கு என்னுடைய வேண்டுகோளை ஏற்று ஜனாபதி செயலகம் பல கோடி ரூபாய் நிதியை ஒதுக்கியிருக்கிறது. சந்தோஷமாக இருக்கின்றது. ஆகவே அந்த பிரதேசத்தினுடைய பிரதேச செயலாளர்கள் அரசாங்க அதிகாரிகள் பொறுப்புடன் நடந்து கொள்வார்கள் என நான் எதிர்பார்க்கின்றேன். இது இவ்வாறு இருக்கும்போது பொருளாதார ரீதியிலே மலை மக்கள் இன்றைக்கு முகம் கொடுத்துக் கொண்டிருக்கிற பிரச்சனையிலே உதவி ஆசிரியர்கள் அவர்களுடைய நியமனம் சம்பந்தமாக பல்வேறு முறை இங்கு பாராளுமன்றத்தில் கொடுத்திருக்கின்றேன். மலையத்திலே சேவையாற்றுகின்ற ஆசிரியருக்குரிய நிரந்தர ஆசிரியர் நியமனங்கள் எதிர்காலத்தில் இங்கு ஆட்சியர்படுத்தப்படும் போது கூட உதவி ஆசிரியர் என்ற பதத்தை நீக்கி ஆசிரியர் நியமனம் வழங்குவது சால சிறந்தது என கல்வி அமைச்சருக்கு நான் சிபாரிசு செய்ய விரும்புகின்றேன். அத்தோடு பெருந்தோட்ட தொழிலாளருடைய சம்பள உயர்வு பலமுறை கூறியிருக்கின்றேன். கால அவகாசம் கொடுக்கப்பட்டிருக்கின்றது. 2 வருடம் முடிந்து இன்னொரு விட கூடுதலாகவும் கம்பெனிகளுக்கு வக்காலத்து வாங்கிக் கொண்டிருக்கின்றார்கள். உடனடியாக சம்பள நிர்ணய சபையை கூட்டி இன்றைய வாழ்க்கை செலவுக்கு ஏற்ற வகையில் 2000 ரூபாய்க்கு மேலதிகமாக சம்பளத்தை வழங்க வேண்டிய நடவடிக்கை எடுக்க வேண்டும் என நான் கேட்டுக் கொண்டிருக்கின்றேன். இந்த மாதம் மகளிர் தின மாதம், மகளிர்களுடைய மாதம். ஆகவே கடந்த 17ஆம் திகதி பண்டார நகரிலே மலைய பெண்களுடைய சக்தியை நாங்கள் வெளிக்கொண்டிருந்தோம். அவர்கள் கோரிக்கை வைத்திருந்தார்கள். அவருடைய கோரிக்கையானது சம்பள உயர்வு, சம அந்தஸ்து, சமத்துவம், காணி உரிமை, பெருந்தோட்ட கம்பெனிகளால் வஞ்சிக்கப்படக்கூடாது என்ற கோரிக்கைகளை அவர் முன்வைத்திருந்தார்கள். ஆகவே அவர்களுடைய அந்த கோரிக்கை இன்று பாராளுமன்றத்திலே என்னுடைய தொப்புள்கொடி உறவுகள் சார்பாக மலை மக்கள் சார்பாக பதிவு செய்ய வேண்டும் என்பதை நான் கேட்டுக் கொள்கின்றேன். பண்டாரவளி நகரிலே அன்று கூடிய ஆயிரக்கணக்கான பெண்கள் வேண்டுகோள் விடுத்தது இன்று பாராளுமன்றத்திலே சட்டபூர்வமாக்கப்பட வேண்டும் என்பதை நான் இங்கு கூறிக்கொள்கின்றேன். ஆகவே அந்த பிரச்சனை வேறு. என்னுடைய தாய்மார்களுக்கு மலையகத்திலே கொழுந்து பறிக்கும் தாய்மார்களுக்கு பெண்களுக்குள்ள பிரச்சனை எல்லாம் என்னுடைய தலையில் இருக்கும்போது இந்த தேசிய அரசியல் நம்பிக்கையில்லா பிரேரணை இதெல்லாம் பேசப்படும் போது எனக்கு அந்த சம்பவம் அதை சம்பந்தமாக பேச வேண்டும் என்று நினைத்துக் கொண்டிருக்கும் போது என்னுடைய மக்களுடைய பிரச்சனை என்னை அங்கு தட்டி நிறுத்தி அதை ஞாபகப்படுத்துகின்றது. ஆகவே என்னுடைய மலையக மக்களுடைய பிரச்சனை தீர்க்கப்பட வேண்டும். அன்றைக்கு தான் எனக்கு நிம்மதியாக இருக்கும். அவங்களுக்கு இருக்க பிரச்சனை அதான் என்னுடைய பிரச்சனை. ஆகவே என் மக்களுடைய பிரச்சனை வந்து மிக நியாயமானது, மிக நியாயமான பிரச்சனை, யாருக்கும் எந்த பாதகம் இல்லாத பிரச்சனை. அரசாங்கம் உத்தரவிட வேண்டும் பிறந்தோட்ட கம்பெனிகளுக்கு தொழிலாளர் சம்பள உயர்வு உடனடியாக அதிகரிக்குமாறு, அவர் காணி உரிமை வழங்குவதற்கு நினைக்கின்ற ஜனாதிபதி உடனடியாக நடவடிக்கை மேற்கொண்டிருக்கின்றார். அவர்களுடைய காணி உரிமை வழங்கப்பட வேண்டும். சுதந்திரமாக வாழ வேண்டிய ஒரு நிலைமை ஏற்பட வேண்டும். 1992 இந்த நாட்டிலே 10 மாவட்டங்களில் இருந்த 12 லட்சம் தோட்ட தொழிலாளர்கள் இன்று 1,43,000 தோட்ட தொழிலாளர்கள் மாறியிருக்கின்றார்கள். அதில் 80% பெண்கள். தோட்டங்கள் காடாக்கப்பட்டுக் கொண்டிருக்கின்றது. இப்ப தோட்டத்தை பிரித்து கொடுக்க வேண்டிய சரியான நேரம் வந்துருச்சு. தோட்டத்தை பிரித்து அந்தந்த தோட்ட தொழிலாளர்களுக்கு கொடுக்கணும். அந்தந்த பிரதேசம் இருக்கின்ற தோட்ட தொழிலாளருக்கு 5 ஏக்கர் 10 ஏக்கர் சொல்லிக் கொடுத்தால் சிறுதையில தோட்ட உரிமையாளர்கள் ஆக்கினால் அவர்கள் இந்த நாட்டினுடைய தேயிலை துறையையும் காப்பாற்றி பொருளாதாரத்தையும் சக்திவத்படுத்தி அவருடைய வாழ்வாதாரத்தையும் கௌரவமாக டீசன்ட் ஒர்க் கௌரவமான தொழிலை செய்யக்கூடியதாக இருக்கும். ஆகவே அந்த நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும் அரசாங்கம். இனியும் தொழிலாளர் என்ற பதம் மாற்றப்பட வேண்டும். தொழிலாளி முதலாளியாக மாற வேண்டும் என்றால் சிறுதொழில் தோட்ட உரிமையாளர்களாக பெருந்தோட்ட தொழிலாளர்கள் மாற்றுங்கள். ஏன் கால்புரட்சி? கால்புரட்சி தேவையில்லை. இந்த சபையில் நிறைய பேர் பேசுறோம், இனவாதம் வேணாம், கால்புரட்சி வேணாம், மதவாதம் வேணாம், இதெல்லாம் நாங்கள் பேசிக்கிட்டு இருக்கோம். அப்ப அதெல்லாம் பேசிக்கிட்டு இருக்க நாங்கள் ஏன் இந்த மலையக மக்களுக்கு அந்த உரிமையை வழங்கக்கூடாது? தென் மாகாணத்திலே இவ்வாறு நாட்டில் ஏனைய பிரஜைகளுக்கு சிறுதொழில் திட்ட உரிமையாளர் வழங்கப்பட்டு அதே மாதிரி இங்கு வாங்கலாம். பாடசாலைகள் இருக்கின்ற பற்றாக்குறைகள், ஆசிய பற்றாக்குறை, வள பற்றாக்குறைகளை இன்று கட்டம் கட்டமாக நிவர்த்தி செய்வதற்கு சில நடவடிக்கை எடுத்திருந்தாலும் கூட அதனை மிக விரைவுபடுத்த வேண்டிய ஒரு கட்டாய சூழ்நிலை இருக்கின்றது. சமூக பாதுகாப்பு, இன்னைக்கு சமூக பாதுகாப்பு சம்பந்தமாக பல விவாதங்களை நாங்கள் பேசிக் கொண்டிருக்கின்றோம். ஆக மலைய மக்களுடைய சமூக பாதுகாப்பு கேள்விக்குறியாக இருக்கின்றது. ஆகவே நாங்கள் போலீஸ் நிலையத்தில் இருக்கின்றவர்கள், இந்த பெருந்தோட கம்பெனி உரிமையாளர்கள், இந்த மலையகத்தை சேவையாற்றுகின்ற போலீஸ் நிலைய பொறுப்பாளர்கள்லாம் கொண்டு பார்லிமெண்ட் கொண்டு சில அவேர்னஸ் புரோகிராம் தெளிவுபடுத்தல் நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும். இந்த நாட்டு புரட்சிகளை இவ்வாறு வழிநடத்துவது, ஆகவே சில ஒரு சில அதிகாரிகளின் ஒரு சில பெருந்தோட்ட உரிமையாளர்களின் நடவடிக்கையின் காரணத்தினால் இந்த நாட்டிலே மாறுபட்ட பிரச்சனை, கால் புரட்சி, இனவாத பிரச்சனைகள், பல சிக்கல்கள், சில மனஸ்தாபங்கள் நடைபெறக்கூடிய சூழ்நிலை இருக்கிறது. ஆகவே மலையக மக்களுடைய எண்ணங்கள் பிரதிபலிக்க வேண்டும். இந்த பாராளுமன்ற மலையக மக்களுடைய எண்ணங்கள் தான் என்னுடைய எண்ணங்கள். ஆகவே இந்த சந்தர்ப்பத்திலே என்னுடைய மக்கள் சார்பாக எவ்வாறு நல்ல நடவடிக்கை எல்லாம் பாராளுமன்றத்தில் எடுக்கப்படுகிறதோ அதுக்கு நான் என்னுடைய மூலமான ஆதரவை வழங்குவேன். எவ்வாறாக ஏதாவது என்னுடைய மக்கள் இந்த சமூகத்துக்கு தீய நடவடிக்கை ஏற்படுமையானால் அதற்கு எதிராக செயற்படும் என தெரிவித்துக் கொண்டு சந்தர்ப்பத்துக்கு நன்றி தெரிவித்து விடவேகின்றேன். நன்றி, வணக்கம்.
ගරු මන්ත්‍රීතුමා, මීළඟට ගරු ජානක වක්කමුර අමාත්‍යතුමා, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
15ක් තිබුණා මුලසුනේ. ගරු මන්ත්‍රීතුමනි, අපේ කතානායකතුමාට විරුද්ධව ගෙනාපු මේ විශ්වාසභංගේ අඩුව ගන්න මං හිතේ ගෙනාපු එකනවත් ඉඳී කියලා යන්තම් දෙන්නෙක් ඉන්නවා. දැන් විශ්වාසභංගේ මේ ජයග්‍රහණය කරවන්න ඉන්නේ අහක්. දැන් අපි කාටද කියන්නේ කියලා මේ බැලුවේ හැන්සල්ට් එක තමයි මේගොල්ලන්ට යවන්න ඕනේ මේ අපි කතා කරන එක. ඉතින් මේ උත්තරයක් දීලා වැඩක් නැහැ, අහකට ඉන්න කෙනෙක් නැහැ. එතකොට මේ විශ්වාසභංගේ ඒගොල්ලෝ පරාජයට පත් වෙනවා කියලා දැන දැන ගිනාවේ. මීට ඉස්සෙල්ලා කීපයක් ගෙන ඔක්කොම පරාජයට පත් වුණා. හැබැයි මේක ගිනාවේ මේ ආණ්ඩුවට මොනව හරි කරන්න පුළුවන්ද කියලා බලාගන්න. දෙවෙනි කාරණේ, අපේ කතානායකතුමා මහින්ද අප අබේවර්ධන මැතිතුමා 1983 ඉඳලා එතුමා මැතිවරණ ඔක්කොම ජයග්‍රහණය කරපු කෙනෙක්. ඒ වගේ මෙරටේ අමාත්‍යංශ කීපයක් හොබවපු කෙනෙක්. එතුමා හැමදාම හරි පැත්තේ ඉඳලා තීන්දු ගත්ත කෙනෙක්. ඒක නිසා අර මට ඉස්සෙල්ලා කතා කර සිසිර ඇමතිතුමා කිව්වා වගේ අපේ ආණ්ඩු පස්සේ රැස්වීමෙදිත් එතුමාට දොස් කියනවා. එතුමා හැම වෙලේම විපක්ෂ පැත්තේ බලාගෙන ඉන්නේ කියලා. විපක්ෂ පැත්තේ බලලා ඉතින් තීන්දු ගන්නෙ. අපි මොකක් කිව්වත් අහගෙන ඉන්නේ නැහැ කියලා. දැන් බලනකොට කතානායකතුමා මේ දෙපැත්තෙම බැලුම් අහන කෙනෙක් කියලා. මේකට හේතුව තමයි ඒ පැත්ත කියන ඔක්කොටම හරිනම් හොඳයි. දැන් අපි මට මතකයි එදා පළස් සභා මේ පනත ගේනකොට දෙදස් දහ හතේ 5:30ට එකඟ වුණා ඡන්ද විමසන්න. හැබැයි හිටපු කතානායකතුමා නූරින් එක්කෙනෙක් ගුණින් ගේනකම් රෑ 8:00 ඡන්ද ගත්තේ නැහැ. අරේ රාකච්ඡා තියෙනවා, මෙහෙ තියෙනවා, එහා පැත්තේ යනවා මුස්ලිම් කොංග්‍රසයේ කට්ටිය එහා පැත්තේ ගිහලා සාකච්ඡා තියෙනවා. ප්‍රශ්නේ ඉවර වෙනකම් මේක දිනාගන්න ඡන්ද ගන්න එකතු වෙනකම්ම ඉඳලා 8:00 අන්තිම එක්කෙනා නූරින් ගහලා තමයි ඡන්ද තිබ්බේ. එතකොට මෙරට අදට පළස් සභා ක්‍රමේ නැහැ. ඒ වගේ පණක් ගේන්න ඒ කතානායකවරු වැඩ කරපු හැටි, ඒ කතානායකවරයා එතෙන්ට තල්ලු කරේ කවුද? අද මේ යෝජනාව ගෙනාපු කිරියල්ල මන්තුමා විපක්ෂ නායකතුමා ඇතුළු පිරිස. එයායි තමයි එදා කතානායකතුමාට මේ වැඩේ කරන්න දුන්නේ. එතුමා ඡන්ද ගන්න හැදුවා, ගන්න දුන්නේ නැහැ. ගන්න නොදී බලපෑම් කරා. අන්න කතානායකවරුන්ට ආණ්ඩුව කරපු බලපෑම. අපි කිසිම ඡන්දයක් මේ කතානායකතුමාට කියලා බලපෑම් කළලත් නැහැ. එතකොට පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත වුණාම ඒ සම්මත කරපු ඔක්කොම එකටවත් කියන්න ඕනේ. යෝජනාවක් සම්මත වුණාට පස්සේ කතානායකතුමා ඒක අත්සන් කළා යවන්න ඕනේ. ඒකට අපි අත උස්සලා තියෙන්නේ. ඒ අත උස්සපු යෝජනාව යව්වේ නැත්නම් අපි සම්මත කරපු එක අපි කතානායකතුමාට විරුද්ධ විශ්වාස භංගයක් ගේන්න ඕනේ. එතකොට මුලසුනේ ගරු මන්තුමා, එතුමා කරපු කාර්යභාරයේ පැහැදිලිවම අනුරාධ ඇමතිතුමත් කිව්වා. අපි දකිනවා එදත් පනත් ගෙනාවා උසාවි ගිහිල්ලා, ඒ උසාවියේ මේවා 3-2 සම්මත කරන්න කියපු ඒවත් සාමාන්‍ය බහුතරයෙන් සම්මත කරගත්තා. පනතේ නැති ඒව අන්තිම මොහොතේ ඇතුළත් කරා. අපි ආණ්ඩුකම ව්‍යවස්ථාවට වගන්තියක් දාලා තියෙනවා. පනතේ නැති ඒව අන්තිම මොහොතේ ඇතුළත් කරන්න බෑ කියලා. ඒක අපි දැම්මේ. ඉස්සර පනත අධිකරණයට ගිහිල්ලා අධිකරණයෙන් ආවට පස්සේ අවසාන මොහොතේ සංශෝධනයක් දාගන්නවා. එහෙම සංශෝධන දාපු ගොඩක් තියෙනවා. අපි ඒව නවත්තලා මේක නීත්‍යානුකූලව උසාවියෙන් දුන්නා නම් ඒ වැඩේ කරන්න දීලා තියෙනවා. ඉතින් ඒ කටයුතු මේ වෙනකොට අපේ කතානායකතුමා හරියට ඉෂ්ට කරලා තියෙනවා. ඒකම මම දකිනවා. ඔය කතානායක පුටුවේ ඉඳගත්තාම ස්වාධීන පුජ්‍යලෙක් කැටියට කටයුතු කරනවා කියලා. දැන් අපි එතුමා අපේ පක්ෂේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ නෙළුම් මහත්තයා රැස්වීම වලට එනවාද? එන්නේ නැහැ. එතුමා මේ ආසනයේ මිනිස්සුන්ගේ ඡන්දෙන් ඇවිල්ලා තියෙන කතානායක පුටුවේ ඉඳගත්තට මාතර දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ගේ ඡන්දය ආපහු එතුමා ගන්න ඕනේ. ඒ වගේම එතුමාගේ ආසනයේ මිනිස්සුන්ගේ ඡන්දය ගන්න ඕනේ. ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න ඕනේ. මම අහගෙන කියලා සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිකමක් කරනවා කියලා. එහෙනම් කතානායකතුමා ගේන්න ඕනේ මොකෙන්ද? ජාතික ලැයිස්තුවෙන් ගේන්න ඕනේ. අපි පළතට සංශෝධනයක් ගේමු. දේශපාලනයේ ඡන්දය இல்லන්නේ නැති පුජ්‍යලයක් පාර්ලිමේන්තුවේ කතානායකවරයා කරන්න ඕනේ කියලා මේ පනතේ සංශෝධනයක් ගේන්න ඕනේ. ඊල් පිරිස හොඳයි. ඊල් පිරිස හොඳයි. හැමදාම ඉන්නේ ජාතික ලැයිස්තුවේ ඉන්නේ. ඒක නිසා කතානායකතුමත් ආයේ ඡන්දයක් තිබ්බහම ඡන්දය இல்லන්න ඕනේ. මේ දේශපාලනය කරන්නේ නැතුව හිටියොත් මොකක්වත් කරන්න හම්බ වෙන එකක් නැහැ. මෙතෙක් හිටිය හැම කතානායකතුමාම මේ පුටුවෙන් බැහැලා ගියාට පස්සේ තමන්ගේ දේශපාලන කටයුතු ගමේ ගිහින් කරන්න ඕනේ. මට මතකයි චමල් රාජපක්ෂ මැතිතුමා ඔය කතානායක පුටුවේ ඉන්න කාලේ මම ගියා 30 ආසනේ රැස්වීම වලට. ආසනේ මිනිස්සු මට කිව්ව මොකද්ද? මහින්ද මහත්තයාට කියන්න චමල් මහත්තයාව කතානායක පුටුවෙන් බස්සලා එවන්න කියලා. ඇයි ඒ? එතුමාට ඇමතිකමක් දෙන්න කිව්වා විතර වඩා වැඩ කරන්න. ඉතින් ඇමතිකමක් දෙන්න අපිට වැඩ කරන්න. කතානායක පුටුවේ ඉඳගෙන ඒ වැඩේ කරන්න බෑ කියලා. හරිනම් මහින්ද අප අවයත්තන් මැතිතුමා අපේ කතානායකතුමා එතුමාම ඉල්ලලා ඇහිලා මේ පැත්තෙන් ඉඳගෙන ඇමතිකමක් ගන්න ඕනේ. මොකද තමන්ගේ දිස්ත්‍රික්කයේ ජනතාවට වැඩි වැඩ කොටසක් කළා අප පාර්ලිමේන්තු වෙන්න. ඒක බොහොම සත්භාවයෙන් කොට අපේ රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ ඔය කතානායක පුටුවේ ඉඳගත්තා. අරගල වෙලේ බොහොම නිර්භීතව මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුව ගිනි තියන්න මේ පාර්ලිමේන්තුව වටරවුමේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගිහිල්ලා ගිනි තියන්න එන්න කියලා කතා කරනකොට ප්‍රජාතන්ත්‍රවාදී රැක්කේ මෙතුමා එතුමා මට එක දවසක් කියනවා මෙතන ආරක්ෂක ලේකම්තුමයි හමුදාපතිවරුයි ඔක්කොම ගාලා සාකච්ඡාවක් කරනකොට අරේ බැරියල් එක කඩාගෙන එනවා කියලා. ජනාධිපතිතුමා එතකොට වැඩ බලන ජනාධිපති එතුමන් නියෝගයක් තියලා මේක නවත්තන්න කියලා. අන්තිමට කතානායකතුමා කියලා තිබුණා මෙතන බුම්මගෙන ඉන්නතෝ ගිහිල්ලා අනරේ පාර්ලිමේන්තුව ගිනි තියන්න නම් මම බැරුවක් කවන්නේ පාර්ලිමේන්තුව බේර ගන්න කියලා. අන්න එහෙම තමයි එතුමා එදා පාර්ලිමේන්තුව බේරගත්තේ. අද අපිට මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේක එදා ගිනි තිබ්බා නම් මේකේ ඉන්නේ මේ 1200ක් විතර වැඩ කරන අයටයි. අපිට පාර්ලිමේන්තුව තියන්න වෙන්නේ බස්සායර පළාත් සභාවේ ගිහිල්ලා මේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියලා තාම ගෙවල් හදාගන්නත් නැහැ. ඒක නිසා අපි කියනවා අපේ කතානායකතුමා තමන්ගේ යුතුකම වගකීම හරියට ඉෂ්ට කරලා තියෙනවා. ඒක නිසා මේ කටයුත්ත වැඩි හරියක්ම කරලා තියෙන්නේ. මම හිතනවා අපේ සුසිල් ප්‍රේමජන්ත ඇමතිතුමනි එතුමා ගැන වැඩි කතා කරන්න තියෙන දවස් තුනක් මේ පළස් පාර්ලිමේන්තුව තුල කතා කිරීම හොඳයි. මේ විශ්වාස භංගයක් ගෙනම වෙන්නේ කතා කිරීම විතරයි. අපි දැක්කා මහා උජාරුවට කෑ ගහනවා අරක මෙහෙමයි මේක මෙහෙමයි කියලා. හැබැයි උදේ පටන් ගත්තාම අපි එනවා පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයකට උත්තර දීලා තව අමාත්‍යන් සල් වැඩ කරන්න මෙතැන් ටහම් පාර්ලමේන්තුය පස්සනයට අපට උත්තර දීගන්න වෙලාවක්න යෝජනාවට කතා කරන්නත් ඇනෑ. එතකොට විසි අතෙන් දෙක ගත්තාම වරුවක් ඇදල දානවා. පාර්ලිමේන්තුවේ කටයුතු කරගන්න දෙන්නේ
නැහැ. මිනිත්තු දෙක කාලයක් තියෙනවා.
ගරු මුලසනේ මන්තුමනේ කතානායකතුමා හැම වෙලේම අපි දකින අර පැත්ත බලලා කතා කරන්නේ. මේ පාර්ලිමේන්තුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ අපේ වාසුදේව නානක්කාර මැතිතුමාට පාර්ලිමේන්තුව මැද බිම දාගෙන ගැහුවා. බිම දාගෙන ගැහුවා. ඒ කාලේ මුකුත් කිව්වේ නැහැ. කතානායක චන්දිත තෝරන්න ගිහිල්ලා ගියාගත්තා. එහෙම වෙලා තියෙනවා. එක කතානායක කෙනෙකුටවත් විශ්වාස භංගයක් ගහලා නැහැ. දැන් මේක විශ්වාස භංග ගේන්න පුළුවන් අගමැතිතුමාට ගේන්න පුළුවන් ඇමතිවරුන්ටත් ගේන්න පුළුවන් කතානායකතුමාට පුළුවන් නියෝජ්‍ය කතානායකතුමාටත් පුළුවන්. ජනාධිපතිතුමාටත් ඕනනම් පුළුවන් දෝෂාභියෝගයක් ගේන්න. මේ විපක්ෂ නායකතුමාට මේ පණති තියෙන්න ඕන මොකක් හරි එකක් කරලා ඉතින් අපේ විශ්වාසයක් නැහැ කියලා ඉතින් ගෙහින්න. දැන් එහෙම බැලුවොත් එහෙම මේ විපක්ෂයේ කට්ටියකව විශ්වාසයක් නැහැ. මේ පණතේ කොහෙවත් නැහැ මම බැලුවා එහෙම පුළුවන්ද කියලා විශ්වාස භංගයක් ගේන්න පුළුවන්. අපි ඔක්කොටම පුළුවන් විශ්වාස භංග ගේන්න. කතානායකතුමාට නියෝජ්‍ය කතානායකතුමාට අගමැතිතුමාට ජනාධිපතිතුමාට දෝෂාභියෝගයක් මේ ඔක්කොටම පුළුවන්. අර පැත්තේ ඉන්න එක්කෙනෙකුට මොකක් ගේන්න බෑනේ. දැන් මේ විපක්ෂ නායකතුමා කරන කාර්යභාරය හරි නැත්නම් වෙන එක්කෙනෙක්පත් කරන්න ඒකලෝ දැන් අපිට ගේන්න බෑනේ. දැන් ඒකට මම කියන ක්‍රමයක් හදන්න ඕනේ. මොකක් හරි වැරද්දක් තියෙනවා නම් ඒක ගේන්න පුළුවන් විදිහක් තියෙනවා. දැන් මේ වැරද්දක් කියලා ගේන්නේ
කාලය අවසන් කරමින්
කර්මුල්සේ මන්තුමනේ කතානායකතුමාට වැරද්දක් කියලා කියනවා. දැන් එතුමාගේ වැරද්දක් අපි කාටද ගින් කියන්නේ? දැන් එතුමා කියන ඔක්කොම අපි අහගෙන ඉන්න ඕනේද? ඒක ගින් අපට කියන්න වෙන වෙනකොයි යාරි. ඒක නිසා මේක නීතියක හදන්න ඕන. එහෙම විපක්ෂ නායකවරේ පෙරදි විදියට වැඩ කටයුතු කරනවා නම් එයාව ඒ ධූරයෙන් අයින් කරන්නත් මේ අපේ ඡන්දේ නැතුව හරි. එතකොට කියන්නේ ආණ්ඩු පක්ෂයේ වැඩියෙන් ඉන්නවා ඒක නිසා බෑ කියලා. දැන් මේ විපක්ෂේ ඉන්න ගොඩාක් එතුමාට අකමැති. ඒගොල්ලන්ට හරි මේක අයින් කරන්න ක්‍රමයක් හදන්න ඕන.
ඒ
නිසා අපේ කතානායකතුමාට මේක විශ්වාසයේ පළකිරීමේ යෝජනාවක්. විශ්වාසය කඩකිරීමේ යෝජනාවක් නෙමෙයි මේක විශ්වාසයේ පළකිරීමේ යෝජනාවක්. ඒක නිසා හෙට හවස වෙනකොට බැලුව හැකි මේ යෝජනාවට මොකද වෙන්නේ කියලා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු ඇමතිතුමා. කතානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව පිළිබඳ විවාදය කල්තබීම ගරු සභානායකතුමා.
ගරු මුලාසනුන්ද මන්ත්‍රීතුමනි, කතානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව හෙට දිනේ නම් 24/3/21 වෙනි දින තවදුරටත් පවත්වන ලැබීම පිණිස කල්තබී යුතුයයි මම යෝජනා කරමි.
සභාව එකඟද?
හායි.
ඒ අනුව කතානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව හෙට දින එනම් 2024/3/21 දින තවදුරටත් පවත්වනු ලැබීම පිණිස කල්තබුණු ලැබේ. පාර්ලිමේන්තුව හෙට දින 2024 මාර්තු 21 වෙනි දින බ්‍රහස්පතින්දා පූර්ව භාග 9:30 දක්වා කල්තබුණු ලැබේ.